එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. අද 2022 ජූලි මාස 23 වෙනි සෙනසුරාදා උදේ ලංකාවේ වෙලාවෙන් 5:30යි. අපි දැන් මේ එක්රැස් වෙලා සිටින්නේ පසුගිය සුමාන කීපය තුළම සිද්ධ කරගෙන ආපු ඒ ආශ්‍රව සම්බන්ධයෙන් ආශ්‍රව ප්‍රහාණය සම්බන්ධයෙන් අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ සිද්ධ කරමින් සිටින ඒ දේශනා මාලාවේ තවත් දේශනාවකට අද පස්වෙනි දේශනාව. මේකේ අපි දන්නවා බොහෝ ආශ්‍රව සම්බන්ධයෙන් කරුණු, ආශ්‍රව ඇතිවීම ඒවැ ප්‍රභේදව නැති කරන්නේ කොහොමද, කාර්ද පිළොන් ආදී වශයෙන් බොහෝ කරුණු උන්වහන්සේ සාකච්ඡා කරනවා. නිබ්බේධික සූත්‍රයේ, සබ්බාස සූත්‍රය ආදී වශයෙන් අරණ සූත්‍ර ධර්ම සහ වෙනත් විශේෂ ධර්ම කරුණු ගැන අරපාමි. ඉතින් අපි හරි වාසනාවන්ත, අපි නැවතත් අපේ ස්වාමීන් වහන්සේට ස්තුතිපූර්වකව ඉතාම ගෞරවයෙන් දෙපාන මැද ආරාධනා කර සිටිමු. අද ප්‍රතිනියමිත ඒ සම්බුද්ධ දේශනාව අපි වෙත පැහැදිලි කර දෙන ලෙස තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, සම්මා සම්බුදු සරණයි. හැමදෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි පවත්වාගෙන ආපු දේශනා මාලාව සබ්බාසව සූත්‍රය. ඉතින් සබ්බාසව සූත්‍රයේ අපිට කතා කරන්න තව ධර්ම කාරණා හතරක් තියෙනවා. ඒ තමයි අදිවාසනා පහතබ්බා කියන කොටස, ඒ වගේම පරිවජ්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා හා භාවනා පහතබ්බා කියන. අදිවාසනා පහතබ්බා කිව්වේ ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රයෝ මොනවාද කියන කාරණාව. පරිවජ්ජනා පහතබ්බා කියන්නේ අපි දුරින්ම දුරු කිරීමෙන්, ඒ වගේම අයින් වෙලා ඈත් වෙලා හිටීමෙන් දුරු කළ යුතු ආශ්‍රව මොනවාද, ඒ අවස්ථා මොනවාද කියන එක. විනෝදනා පහතබ්බා කියන්නේ අර විනෝදනය වීරියෙන් දුරු කළ යුතු උපන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක ආදී මේ දේවල් දුරු කළ යුතුයි, එහෙම නැත්නම් ආශ්‍රව උපදිනවා කියන එක. හා භාවනා පහතබ්බා කියන එක බොජ්ජංගාදී ධර්ම වැඩිම තුලින් අපි තුලින් දුරවන ආශ්‍රව කියන මේ ධර්ම කාරණා හතර තමයි අපිට අද අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ කතා කරන්න. ඉතින් අපි මේ ධර්මයේ ගැන කතා කරනකොට ඇත්තටම මේ ධර්මය කියන්නේ අපේ ජීවිතයටත් වඩා වටිනා දෙයක්. අපිට ඒක අපේ ජීවිතයටත් වඩා වටිනවා කියන දැනුම, අවබෝධය අපිට එන්න ඕනේ. මොකද ජීවිතය කියලා කියන්නේ බොහෝම සුළු කාලයක් පවතින දෙයක්. අද අපිට ලැබිච්ච ජීවිතයේ දිහා බලනකොට ජීවත් වෙන අවුරුදු ගාන, මාස ගාන, දවස් ගාන, ඍතු ගාන, කන බත් වේල් ගාන පවා කියන්න පුළුවන් ඉතාමත් අල්ප වූ ස්වල්ප වූ ජීවිතයක් තමයි අපිට අද තියෙන්නේ. අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං භක්මචරියා නත්ති ජාතස්ස අමරණං යෝ භික්කවේ චිරංජීවතු අප්පං වා බීයෝ යෝ භික්කවේ චිරංජීවති සෝ වස්ස සතං අප්පං වා බීයෝති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මනුස්සයන්ගේ ජීවිත බොහෝම අල්පයි ස්වල්පයි. ඒකාන්තයෙන් අපි මරණය කරා පැමිණෙනවා. මරණය අපි ළඟට පැමිණෙනවා. කත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචර්යං. අන්න ඒ නිසා මරණය අපිට උරුම දෙයක්, නියත දෙයක් නිසා. ඒ නිසා තමයි කත්තබ්බං කුසලං, කුසල ධර්මයෝ කළ යුතුයි, භ්‍රමචර්යාවේ හැසිරිය යුතුයි. ඇයි මේ හැසිරෙන්න ඕනේ? නත්ති ජාතස්ස අමරණං. අර ඉපදිච්ච කෙනාට නොමැරීමක් නම් නැහැ. යම් කිසි කෙනෙක් අද බොහෝ කාලයක් ජීවත් වෙනවා කියලා කියනවා නම් යෝ වස්ස සතං වා අප්පං වා බියෝ අවුරුදු 100ක් හෝ එහෙම නැත්නම් ඊට ටිකක් වැඩියෙන් ජීවත් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු ගානකට පෙර දේශනා කළා. නමුත් ඇත්තටම අද ඒක අපිට අද මිනිස්සු අවුරුදු 100ක් ජීවත් වෙනවා කියන්න අමාරුයි. ඉතින් අන්න ඒ නිසා මේ ජීවිතය කියන එකට වඩා ධර්මය වටිනවා කියලා කිව්වේ. මොකද ධර්මය කියන එක හැම කල්ලීම පවතින එකක් බව මං මතක් කළා. ඒ නිසා මේ ජීවිතයට ධර්මය එකතු වුණොත් පින්වතුනි, ඒ ජීවිතයට වටිනාකමක් දෙන්න බෑ. රූපං ජීරති මච්ඡාණං නාමගොත්තං නචීරති. නාමගොත්තං නචීරති. රූපය දිරලා කැඩිලා බිඳිලා විනාශ වෙලා යයි. නමුත් ඒ රූපය උපකාර කරගෙන ඒ නිස්සාර වූ අසාර වූ රූපය යම් කිසි කෙනෙක් උදව් කරගෙන යම් කිසි කෙනෙක් ධර්මේ ලං කරගත්තොත් බ්‍රහ්මචර්යාවේ හැසිරුමුත් අන්න ඒ ධර්මයේ අපි පසුපස මේ නිවන් දකින තුරු අපි පසුපස ගමන් කරනවා. අපිට හිතසුව සලසමින් පැමිණෙනවා. එනිසා පින්වතුනි අපි අහලා තියෙනෝනේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. ධර්මයේ තුල ඉන්න කෙනා හැමදාමත් ආරක්ෂා වෙනවා, රැකේ වෙනවා. ඔහුට රැකවරණයක් පිහිටක් තියෙනවා. පිලිසරණක් ඔහුට තියෙනවා ධර්මයේ තුල අවංකව ඉන්න කෙනා. එහෙම නැතුව මේ ධර්මයේ අපි ධර්මයේ දැනුමක් විතරක් තියාගෙන ඉන්න කෙනා නෙවෙයි, ඒ දැනුම ජීවිතේ කරගත්තු කෙනා තුල. ඒ ධර්මයේ තුලින් තමන්ගේ හිත හදාගන්න. ඒ ධර්මයේ තුලින් තමන්ගේ කෙලෙස් නිවාගන්න යම් කිසි කෙනෙක් උත්සාහවත් වෙනවා නම් අන්න ඔහු ධර්මයේ තුල ඉන්න කෙනා. බුදුරජාණන් වහන්සේ බහුසුතෝ ධම්මදරයි කියලා කියන්නේ ධර්මයේ තුල හැසිරෙන කෙනාට. ඉතින් අන්න ඒ නිසා මේ තමයි අපි මේ ජීවිතයට වඩා ධර්මයට වටිනාකමක් දිය යුත්තේ. ඉතින් මොකද මේ ජීවිතය නැති වෙනවත් වගේම අපේ සමහර විට අපේ ජීවිතයේ තියද්දි ඊට වඩා ඉක්මනින් ධර්මය අතුරු දහන් වෙන යන බවක් අපිට අද පේන්න තියෙනවා. ඉතින් ආන් ඒ නිසා මේ ධර්මය කවදා හරි සදහටම නැති වෙලා යන දවසක් වෙනවා. අතුරු දහන් වෙලා යන දවසක් වෙනවා. එදාට පින්වතුනේ ධර්මයේ සඳහන් වෙන්නේ ඇතෙක් බරට වස්තුව දීලා යවුවත් රටක් රාජ්‍යයක් දෙනවා කියලා කිව්වත් බණපදයක් කියන කෙනෙක් හොයාගන්න නැති බව අපිට අටකථාචාර්යයන් වහන්සේලා ඒ වගේම ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. බුදු බණපදයක් අහගන්න නැති කාලයක් එන බව. අන්න එදාට පින්වතුනේ මේ මිනිස්සයෝ දුක නිවා ගන්න ක්‍රමයක් දන්නේ නැහැ. බණපදයක් දන්නේ නැහැ. එදාට කවුද මේ දුක නිවන්නේ, කවුද මේ දුක නිවන්නේ කියලා පපුවේ අග්‍රගා ඔළුව කෙස් විසුරුවාගෙන පාර දිගේ දුවනවා කියනවා. ඒ දුක නිවන්න යම් අස්වැසිල්ලක් හොයාගෙන අන්න ඒ බඳු කාලයක් වෙන බව අපිට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් පින්වතුනේ ඒ ශාසනයක් විනාශ වෙලා ගිය දවසට, බණපදයක් අහන්න නැති දවසට, එදාට මේ අපි දන්නේ නැහැ කුසල් අකුසල් පිළිබඳව කර්ම රැස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ ධර්මය අපි දිවිහිමින් පුරුදු පුහුණු කළ යුතුයි කියන්නේ. පින්වතුනි ධර්මය බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑනවා, අපිත් මරණයට පත් වෙනවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණත් නැතත් ධර්මයේ ලෝකේ පවතිනවා. ඒක නැති වෙන්නේ නැහැ. නමුත් ඒ ධර්මය මතු කරලා දෙන අය අතුරුදහන් වුණාන් පස්සේ, ලෝක සත්‍ය අවිද්‍යාවෙන් වැහුණාන් පස්සේ අය මේ බණපදයක් මතු කරගන්නවා කියන එක ලේසි නැහැ. මොකද හැමෝම ඊට පස්සේ අවිද්‍යාවෙන් වැහෙනකොට ඒ අවිද්‍යා සහගත මනසින් තමයි හැමෝම ලෝකේ දිහා බලන්නේ. ඉතින් ආන් ඒ නිසා තමයි යම් දවසක බොහෝ කාලයකින් පස්සේ පාරමී පුරලා ඒ සත්පුරුෂ බෝසතාණන් වහන්සේ නමක් පහළ වෙච්චි දවසට පමණයි නැවත මේ අවිද්‍යා අන්ධකාරය දුරු කරලා මතු කරලා ධර්මයේ පහළ කරලා දෙන්නේ. ඉතින් මේ අපිට මේ බුදුරජාණන් වහන්සේලාගේ පටිපාටිය දිහා බලනකොට ඇතැම් කාල බුද්ධ ශූන්‍ය බුදුවරු නැති කාල ගණනින් මහා කල්ප අසංඛ්‍ය ගණන් බුදුවරු නැති කාල පවතින බව ධර්මයේ සඳහන් වෙනවා. එක උදාහරණයක් වශයෙන්ම කිව්වොත් වෙස්සබෝ හා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙස්සබෝ කකුසඳ බුදුරජාණන් වෙස්සබෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඒ අතර මහා කල්ප 30ක් පෙන්නවා. ඒ වගේම තමයි එහා මහා කල්ප 90යි 91යි මෙහෙම පෙන්වන කාලක් තියෙනවා. ඉතින් කල්පයක් කියන්නේ කොච්චරද කියන එක අපි හිතාගත්තහම ආන් එබඳු කාල අනන්තයි අප්‍රමාණයි. ඉතින් අන්න ඒ නිසා තමයි මේ ධර්මය වටිනාකම තේරුම් ගන්න ඕනේ. දසබල ඥාණයට පැමිණිලා සතර විසරද ඥාණයට පැමිණිලා මේ කරන ධර්ම චක්‍රය සුළුපටු එකක් නෙවෙයි. මහා පොළොව පවා කම්පා කරන්න පුළුවන්. දසදහසක් ලෝක ධාතුව පවා කම්පා කරන්න පුළුවන්. උත්තරීතර වූ ඒ ධර්මයක් අපිට ලැබෙලා තියෙන්නේ කියන එක අපි හැම වෙලාවෙම සිහිපත් කරන්න ඕන. ඒ ක්ෂණ සම්පත්තිය කියන එක ඒකේ වටිනාකම මෙතකයි කියලා කියන්න බෑ. ආනි ක්ෂණය ඉක්මවාගත්තු හැමෝම දුක් විඳිනවා. සතර අපායට වැටෙනවා. කර්ම රැස් කරගන්නවා. එනිසායි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරේ උබ්බයේන මිදං මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජතමා විනස්සත කනෝවාමේ උපච්චගා කියලා. කොයි පැත්තෙන් බැලුවත් අපිට මරණයයි පැමිණෙන්නේ ඉදිරිපසිනුත් පටිපසිනුත්. ඒ නිසා ප්‍රතිපත්ති පුරන්ඩ මේ ක්ෂණ සම්පත්තිය ඉක්මවා ගන්න එපා කියන එක. ඒක පින්වතුනේ බොහෝ සත්පුරුෂෝ අපිට මතක් කරලා තියෙනවා. ක්ෂණේ කියන එක මේ ක්ෂණ සම්පත්තිය අවබෝධ කරගන්න ඕනේ. මේ ධර්මයේ තියෙන උතුම් උත්තරීතරත්වය අපි තේරුම් ගන්න ඕනේ. මේ ලෞකික දේවල් වලට වැඩිය ධර්මයේ ඊටා ශ්‍රේෂ්ඨයි උතුම්. ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ධර්මයේ අනුව ජීවත් වෙච්ච කෙනා හැම තැනම බබලනවා. හැමෝටම ප්‍රයෝජනවත්. හරියට අතුපතර විහිදී ගිය මහා රුකක් වගේ, හරියට බෙහෙත් ගහක් වගේ කියලා කියනවා මේ ධර්මයේ තුල ඉන්න කෙනා, ධර්මයේ හැසිරෙන කෙනා. ඉතින් අන්න ඒ නිසා මම මේ අවවාදයක් වශයෙන්, ධර්ම අවවාදයක් වශයෙන් අපේ දේශනාව ආරම්භ කරන්න පෙර මම මතක් කරේ. ඉතින් ඒ නිසා අපි ඒ දේවල් නැවත නැවත සිහිපත් කරලා අපේ හිත සතන් නැවත නැවත අවදිමත් කරගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා තමයි මම මතක් කරේ. හොඳයි, අපි නැවත හැමෝම දේශනාවට යමු වෙමු. හැමෝම නුවණින් ශ්‍රවණය කරන්න. අද ධර්ම දේශනාව මේ ආශ්‍රවයන්ගේ අදිවාසනා පහතබ්බා කියන දේශනාව මාර්තුකාව තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. කාල වේලාව අනුව අපි ඉදිරි මාර්තුකාත් අපි කතා කරන්න උත්සාහවත් වෙනවා. මම හැම වෙලාවෙම කතා කරන මාතෘකාව තුල අපිට ජීවිතයට සම්බන්ධ කරගත්තු වැදගත් ප්‍රයෝජනවත් යමක් තියෙනවා නම් ඒ දේ කතා කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් පින්වතුනි, මේ අදිවාසනා පහතබ්බා කියන අදිවාසනේ කියන්නේ ඉවසීම, කන්ති කියලා සාන්තිය කියන මේ ධර්ම කොට්ටාසේ ඉතාමත් වැදගත්. ගිහි පැවිදි හැමෝටම ඉවසීම කියන එක අවශ්‍ය දෙයක්. කන්ති පරමන් තපෝතිතික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධ. නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙටයන්තෝ. ඔබ නිතර අහලා තියෙන මේ සුගතෝ වාදයට අයත් පාතිමොක්ෂය පිළිබඳව දේශනා කරපු ධර්ම පාඨයක් එක. එතකොට ඒකේ සඳහන් වෙන්නේ කන්ති පරමන් තපෝතිතික්කා, ඉවසීම පරම තපසයි. යෝගාවචරයෙකුගේ පරම ධර්මතාවය ඉවසීම. නිබ්බාණං පරමං වදන්ති බුත්තා, නිවන පරම කොට ඇත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. නහි පබ්බචිතෝ පරූපගාති, අනුන් නසනවා නම්, අනුන් විනාශයටපත් කරනවා නම් ඔහු පැවිද්දෙකුත් නෙවෙයි. සමනෝ හෝති පරං විහෙට යන්තෝ, ඒ වගේ මනුන්ට හිංසා පීඩා කරනව, නපුරු වචන කියනව නම්, දේශ නිශ්‍රිත කටයුතු කරනව නම් ඔහු ශ්‍රමණේකුත් නෙවෙයි. එහෙනම් එතකොට මෙතන පේනවා ඉවසීම කියන නැති කෙනා ශ්‍රමණයන් අතර ශ්‍රමණේක්ද නැවෙනවා, පැවිද්දන් අතර පැවිද්දෙක්ද නොවේ කියන එක බුදුරජාණන් වහන්සේ මෙතනින් පෙන්වනවා. ඉතින් ඒ තරම් මේ වැදගත් මේ ඉවසීම. භාවනා ජීවිතයේද ඉතාමත් ප්‍රයෝජනවත් මාතෘකාවක් මේ ඉවසීම කියන කාරණාව. මොකද මේ ඉවසීම කියන ධර්මතාවය නැති කෙනාට එදිනදා ජීවිතයේ බව බොහෝ කරදර ප්‍රශ්න ගැටලු දුක් ගැහැට වලට මුහුණ දෙන්න වෙනවා. ඒක හැමෝම දන්නවා. තමන්ගේ මාන්නය නිසා හෝ තමන් තුළ ඇතිවෙච්ච මේ ද්වේෂය, ව්‍යාපාදය, වෛරය, තරහව කියන මේ අගුණ අකුසල ධර්මයන් නිසා බොහෝ දුක් ගැහැට ඇති වෙනවා. ඒක සමහර විට සමහර අය ආනන්තරිය පාප කර්ම පවා සිදු කරගනිමින් ඒවා සතර අපායට පවා යන ආකාරයට හේතු සකස් කරගන්නවා මේ ඉවසීම කියන එක නැති කෙනා. පින්වතුනි සමහර අය ඉන්නවා මේ සාංසාරිකවම මේ ඉවසීම කියන එක පැමිණෙච්ච අය. එයාලට ලොකු ධර්මයක් නැහැ. ධර්මයක් නැති වුණත් මෙයාලා සාමාන්‍ය කොයි කරුණකවත් තරහා යන්නේ නැති අය ඉන්නවා. ඒවා සසර පුරුදුත් එක්ක ආපු අය. නමුත් එයා ඒ අයට එබඳු සසර පුරුදු තියෙන අයට ධර්මීය නැති වුණොත් පසු කලක ඒ ගතිය නැති වෙලා සමහර විට නොඉවසන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ ගුණය අඩු කෙනා, ඒ ගුණය නැති කෙනා, ස්වල්ප කරුණේද ගැටීම් ඇති වෙන කෙනා, අමනාපයේ ද්වේෂයේ තරහව ඇති වෙන කෙනා විසින් ඒක පුරුදු කරගත යුතු දෙයක්, පුහුණු කරගත යුතු දෙයක්. ඉතින් අන්නේ පුරුදු පුහුණු කර ගැනීම කියන එක විවිධාකාරයෙන් වෙනවා. ඒ ඇතැම් කෙනෙක් මේ ඉවසීම කියන එක පුරුදු කර ගැනීමට ඉවසීමේ තියෙන වටිනාකම, එයින් අපි නිවනට ලං වෙන බව මෙනෙහි කරන්න ඕනේ. නොඉවසන කෙනාට ඇතිවෙන ආශ්‍රව ගැහැට, දුක් ගැහැට, තමන්ට වෙන චිත්ත පීඩා පිළිබඳව කල්පනා කරලා ඉවසීම කියන එක පුරුදු කරගන්න ඕනේ. ඉතින් ඒක පුරුදු කරගන්න පුළුවන් ධර්මයක්. ගුණේ කියන දේවල් අපි පුරුදු කරන්න ඕන. ඉතින් මේ සමහර අය බැරිකම නිසා, නොහැකිකම නිසා, බය නිසා, දුබල බව නිසා ඉවසනවා. ඉතින් නමුත් ඒ ඉවසීම නියම ඉවසීම නෙවෙයි. යෝ හවේ බලවා දුබ්බලස්ස තිතික්කති තමාහු පරමං කන්ති නිච්ඡං කමති දුබ්බල. ආන් යම් කිසි කෙනෙක් බලවත් වෙලා දුබලයාට ඉවසනවා නම් ඒක තමයි නියම ඉවසීම. එතන බලවත් වීම කියලා කිව්වේ මේ ගහන්න බනින්න පුළුවන් බව කියන එක නෙවෙයි. ධර්මයෙන් ඇති බලවත්කම, ධර්මයෙන් ඇති ඉවසන්න පුළුවන් හැකියාව. නිච්ඡං කමති දුබ්බල. දුබලයා තමන්ගේ දුබල බව නිසා, බය නිසා ඉවසනවා. ඒ ඉවසීම සීමා සහිත වෙනවා. ඒ ඉවසීම හැම වෙලාවෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා යමෙක් ධර්මයෙන් බලවත් වෙලා ඉවසනවා නම් ඒ ඉවසීම ඉක්මවා යන්න බැරි බව පසුගිය දේශනාවල මම මතක් කරා. අබලස්සං බලං ආහු යස්ස බාල බලං බලං බලස්ස ධම්ම ගුත්තස්ස පටිවත්තාන විච්ඡති කියලා. ඒ කියන්නේ ඇතැම් අය නුවණැත්තයන්, ප්‍රඥාවන්තයන්, පණ්ඩිතයන් දුබලයිම කියලා කියපු මේ කලහය, දේශය, වෛරය, තරහව, තාතෝ කියා ගැනීම කියන මේ දුබල බවක් වූ දේ බාලයන් බලයක් හැටියට හිතාගෙන ඉන්නවලු. අබලස්සං බලං ආහු යස්ස බාල බලං බලං බාලයක බලයක් හැටියට හිතනවලු. බලස්ස ධම්ම ගුත්තස්ස පටිවත්තාන විච්ඡති. යම් කිසි කෙනෙක් ධර්මයෙන් බලයක් ඇති කරගෙන තියෙනවා නම්, සංසිඳීමක් ඇති කරගෙන තියෙනවා නම්, ව්‍යාපාදේ අකම්පියට්ඨේන, අන ව්‍යාපාදයේ අකම්පිය භාවයෙන් අව්‍යාපාද බලං හැටියට, යම් කිසි කෙනෙක් ව්‍යාපාදයේ කම්පා නොවන තත්වයකට පත් කරගෙන ඉන්නවා නම් අන්න ඒක බලයක් වෙනවා. විරුද්ධ ධර්මයන්ගෙන් කම්පා නොවීම තමයි අපි මෙතන අදහස් කරේ. එහෙම නැතුව අර අපිට කකචුපමා සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තමන්ද ප්‍රත්‍යපහසුකම් හොඳ ගුණ යහපත් දේවල් සිල්වත් බව පේන තාක්කල් ඔහුගේ කෝපය මතු නොවී තිබීම නෙවේ. එතනින් නෙවෙයි සුවච බව මෙන්නේ. තමන්ට නින්දා, අපහාස, තාඩන, පීඩන එන තැන කෝපය ඇති වෙන තැන කෝප නොගෙන ඉන්න එක තමයි අන්න ඒක තමයි බලයක් හැටියට ධර්මයේ පෙන්වන්නේ. ඒක මං පසුගිය කාලේ අර සුභාසිත ජය සූත්‍රය ඇසුරෙන් මතක් කරා. ඉතින් පින්වතුනි මේ අපි මතක් කළා මේ ඉවසීම කියන එක ඉතාමත් වටිනා ගුණයක්. ඒක භාවනා කරන යෝගාවචරයන් හැමෝම දියුණු කරගත යුතු ගුණයක්. එතකොට මේක අපිට ආකාර දෙකකින් පෙන්වන්න පුළුවන්. එකක් තමයි කෙනෙක් ලොකුවට ධර්මයක් නොදන්න කෙනෙක් ඉවසන්න පුරුදු වෙනවා. එහෙම ඉවසන අය ඉන්නවා. ඒ කම්මස්සකතා සම්මාදිට්ඨියට පැමිණිලා ඉවසන කෙනෙක් ඉන්නවා. කර්මයේ විපාකය සිහි කරගෙන මේක නිසා තමන්ට ඇතිවෙන දුක් කරදර පීඩාවන් සලකාගෙන එහි ආදීනව සලකාගෙන ඒ විතරක් නෙවෙයි මේ ද්වේෂය කියන එකේ තියෙන කර්ම ස්වභාවය නිසා තමන්ට සතර අපායට වැටෙන්න වෙන බව ආනන්තරයේ පාප කර්ම පවා සිද්ධ වෙන බව ඒ ආදීනව සලකාගෙන කෙනෙක් ඉවසනවා. ඒකත් සම්මාදිට්ඨියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකත් සම්මාදිට්ඨියක්. ඒකත් යහපත් දෙයක්. ඒකෙන් ලෝකේ යම් ආරක්ෂාවක් ලැබෙනවා. ඒකට කියනවා සාසවා පුණ්‍ය භාගියා උපදිවේ පක්කා කියලා. හැබැයි ඒක ආශ්‍රව සහිතයි කියලා කිව්වේ අර දර්ශනීයකින් යුක්තව ඉවසන එකක් නෙවෙයි. ඔහු සතර අපාය භය හා ආදීනව සලකාගෙන ඉවසන දෙයක්. හැබැයි ඒකත් සම්මා දිට්ඨියක් හැටියට පෙන්වන්නේ. නමුත් ඒක ආශ්‍රව සහිතයි පුණ්‍ය පක්ෂයේ වැටෙන එකක්. පුණ්‍ය පක්ෂයේ කියලා කිව්වේ ඇත්තටම අපි තරහක් ඇති වෙන වෙලාවේ කෝප නොගෙන ඉන්නවා කියන එක කුසලයක්. බනින්න හිතන වෙන නොබෙන ඉන්න එක කුසලයක්. එතකොට අන්න ඒ කුසලයක් හැටියට මේක පෙන්වන්න පුළුවන්. සාසව උපදිවේපක් හැබොඳ යහපත් විපාක දෙනත් දෙන කුසලයක්. අපි එතනින් තමයි ඊවසීම පටන් ගන්න. කවුරුත් එතනින් පටන් ගන්න. හැමෝටම මේ ධර්මඥානය පහළ වෙලා නෙවෙයි ඊවසීම කරන්නේ. ඉතින් අන්නේ ඊවසීම තුල හැබැයි තියෙනවා යම් ගැටලුවක්. ඒ මොකද්ද? මේ ඊවසීම පරියන්තයි. පරියන්තයි කියලා සීමා සහිතයි. සමහර විට අහල පහල කෙනෙක් නිසා අරමුණු කරගෙන යම් කරුණක් උපදිනකොට ව්‍යාපාදයට හේතු වෙන කරුණක් උපදිනකොට කෙනෙක් ඒ කරුණ සලකාගෙන ඉවසන්න පුළුවන්. හැබැයි එයා සමහර විට තමන්ගේ ළඟම තමන්ගේ ඥාතියෙකුට ප්‍රශ්නයක් එනකොට එයා නොයසන්න පුළුවන්. ඥාතියෙකුටත් කරදරයක් ප්‍රශ්නයක් වෙච්චි වෙලාවක ඉවසාගෙන නුවණින් කටයුතු කරන කෙනා සමහර විට තමන්ගේ පවුලේ කෙනෙකුට, ඒ කියන්නේ තමන් කියන මේ දරුවෙකුට හෝ නෝන බිරිඳ කියන තැන, අම්මා තාත්තා කියන තැන ප්‍රශ්නයක් එනකොට නොවිසවන්න පුළුවන්. මෙහෙම යනකොට ඒ කෙනා සමහර විට තමන්ගේ පවුලේ අම්මා තාත්තා දරුවන් කෙරෙහි ඉවසන කෙනා සමහරට තමන්ට හානියක් විනාශයක් වෙනකොට නොයවසන්න පුළුවන්. ඉතින් මේකයි මං පරියන්තයි කියලා කිව්වේ. ඒකේ යම් යම් සීමා තියෙනවා. මොකද අපි ඒ ආදීනව සලකාගෙන ඉවසන එකේදී එතන මේ අපි තුල ඇලීම් බැඳීමත් එක්ක මේක සීමා වෙනවා. අපි තුල තියෙන ඇලීම බැඳීම මාන්නය මේවත් එක්ක මේ අකුසලයත් එක්ක කඩාගෙන යන්න බැරි වෙනවා. මොකද මේ එතන ඉවසීම කරන්නේ මේ ඉවසීම නැතිවන තරහව වෛරය ඇතිවෙන හේතුව නැති කරලා නෙවෙයි. අන්න ඒ නිසායි එතන සීමා සහිතයි කියලා පෙන්වන්නේ. තව ඉවසීමක් තියෙනවා අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා. ආර්ය වූ ආර්යයන් විසින් අනුගමනය කරපු අනාසව වූ ලෝකෝත්තර මාර්ගයේ අනුව යන ඉවසීමකුත් තියෙනවා. අන්නේ ඒ ඉවසීම හරි ශේෂ්ඨයි. අන්නේ ඒ ඉවසීම ගැන තමයි සඳහන් කළේ බලස්ස ධම්ම ගුත්තස්ස පටිවත්තාන විච්ඡති. යම් කිසි කෙනෙක් නිවැරදි සම්මා දිට්ඨියෙන් යුක්ත වූ ධර්මයෙන් බලයක් ඇති කරගෙන ඉන්නවා නම් අන්න ඒක ඉක්මවා යන්න බෑ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඇත්තටම මේ බණ පදය කෙලවර කොටගෙන. එතකොට ඒක පිළිබඳව අපිට ලස්සන කතාව මම ඔය ඉඳි ඉස්සලත් මේක මතක් කරලා තියෙනවා. ව්‍යාපාදයේ පිළිබඳව අපි කතා කරන නිසා ආනාපාන සති කතාවල පටිසම්භිදා මග්ගේ සෝලස ආනාපානසග වස්තුවල ඒකේ සඳහන් වෙනවා නීවරණ පිළිබඳව පරිපන්තක ධර්මය හා උපකාරක ධර්මයෝ කියන තැන. එතන සඳහන් වෙනවා මෙහෙම අරි අව්‍යාපාදෝ අරියාණං නීයා. ව්‍යාපාදය ආර්යෝ නිවනට යන මාර්ගය. අව්‍යාපාදය. තේනච අව්‍යාපාදෙන අරියා නීයන්ති. අනේ අව්‍යාපාදයේ ඉවසීම සාන්තිය මුල් කරගෙන ආර්යෝ නිවනට පත් වෙනවා. එතකොට මේ ඉවසීම කියන එක නිවනට මගක් හැටියට අපිට පෙන්වනවා. ව්‍යාපාදෝ ව්‍යාපාදයේ කියන එක වෛරය තරව කියන එක නීයානා වරණ. අන්නේ නිවන ආවරණය කරන එකක්. අව්‍යාපාදයේ නිවනට යන මගක්. හැබැයි ව්‍යාපාදයේ ඒ යන මග අහුරණ එකක්. එතකොට එහෙනම් අපි තරහාවක් ඇති කරගන්නවා කියන්නේ නිවනට යන මග අහුරණ එක මිසක් අපි මේ පුද්ගලයේ මත ඉස්මතු වෙන්න හදන එකක් නෙවෙයි. පුද්ගලයේ පිරිසක් අතර දිනන්න හදන එකක් නෙවෙයි. ඔක්කොම දිනුම් පෙරදුම් ඔක්කොම මේ ලෝකයේ තුල කෙලෙස් සහිත දේවල්. නමුත් ඒ කරුණ සාධාරණ අසාධාරණ වේවා ඇති වුණ චේතනාව තරහක් නම් ඒ තුල නිවන හිරෙන බව ධර්මතාවයක්. මේක මේ පුද්ගල සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි ධර්මතාවයක් එක්ක ප්‍රශ්නයක්. එතකොට ධර්මතාවයක් තමයි ධම්ම නියාමයක් තමයි යම් හිතක තරහව ඇති වුණොත් ඒක අකුසල් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ අකුසලයේ නිසා අනිවාර්යෙන් ඔහු තිරිසං අපායට ප්‍රේත ලෝකෙට නිරේට හෝ යන්න මඟ සකස් වෙනවා. ඒ අකුසල් චේතනාව තුළ නිවන ඇහිරෙනවා කියන එක ධර්මතාවයක්. ඒක ලෝකේ කාටවත් වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා ඇත්ත වුණා නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරත් නැතත් ආගම දහම සත්‍යෝ කොයි ප්‍රභේද වුණත් කාටත් එක ධර්මතාවයක්. අන්න ඒ නිසා තමයි ජීවිතයේ හේතුවෙන්වත් අපි ඒ තරහ වෛරය ඇති නොකරගෙන ඉන්න පුරුදු කරගත යුත්තේ කියලා. එතකොට ව්‍යාපාදෝ නීයාන වරණ. එතකොට ව්‍යාපාදයේ තරහව ඒ නිවන අහුරන ධර්මයක්. නිවන ආවරණය කරනවා කියලා පෙන්වන. තේනච ව්‍යාපාදෙන නියුත්තෝ අව්‍යාපාදං අරියාණං නීයාණං නප්පජානති. අන්න බලන්න ඒ කියන ව්‍යාපාදයේ තරහවෙන් වෛරයෙන් යුත්ත කෙනා නියුත්තෝ කියලා කියන වැහිච්චි කෙනා අව්‍යාපාදං අරියාණං නීයාණං අර ආර්යෝ නිවනට ගියපු මගවන අව්‍යාපාදේ නප්පජානಂತಿ. පේන්නේ නැතුව යනවා. ප්‍රකට වෙන්නේ නැතුව යනවා. අවබෝධ වෙන්නේ නැතුව යනවා. මේ ඉවසීම කියන එක නිවනට යන මගක් කියන එක වැහිලා යනවා. ඇත්තට මේක අපි ප්‍රායෝගික අත්දකින එකක් නේ. තරහාවක් වෛරයක් අමනාපයක් ඇති කෙනාට තරහා ගන්න එපා කියලා කිව්වොත් තවත් සමහර විට තරහා යනවා. සමහර අර කෙනා පිළිබඳව ගුණයක් කිව්වොත් තවත් තරහ යනවා. ඉතින් මේ ඒ කියන්නේ මේ සම්පූර්ණම යහපත කියන එක වහලා දානවා මේ ව්‍යාපාදේ නැමැති කෙලෙස් සතුරගේ. ගුණයක් කියන එක කියන්නවත් දෙන්නේ නැහැ. මොකද මේ සමහර විට අපිට අරමුණු වෙච්ච අරමුණ පිළිබඳව අරමුණු වෙච්ච පුද්ගල සම්මුතියක් නම් පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා තමන්ගේ හතුරෙක් නම් එයා පිළිබඳව ඇත්තව ගුණයක්වත් කියනවට අකමැති. ඒ තරම් තමන් අසත්පුරුෂ භාවයට පත් කරනවා මේ කියන ව්‍යාපාදේ නැමැති කෙලෙස ධර්මය. ඉතින් ආන් ඒ නිසා එතකොට මේ ගාථාවෙන් ඔබට පේනවා ඇති මේ ධර්ම කොට්ටාසේ කොයි තරම් වටිනවද කියන එක. එතකොට මේ මං මතක් කරේ ශාන්තිය ඉවසීම කියන එක ඇති කරගන්න දෙවනි ක්‍රමයේ වූ මොකද්ද? අර මං කතා කරපු සම්මාදිට්ඨිය. යම් සම්මාදිට්ඨියක් තියෙනවා අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංකා කියලා. ආර්ය වූ අනාසව ලෝකෝත්තර මාර්ගයේ අනුව යන සම්මාදිට්ඨියක් පිළිබඳව තියෙනවා කියලා කතා කරා. ඉතින් අන්න ඒකට හා සම්බන්ධ කරලා තමයි මම මේක මතක් කරේ. එතකොට ඒ තුලින් කොහොමද අපි ශාන්තිය ඇති කරගන්නේ? නැවත කෝපය ඇතිවෙන අවස්ථාවල පවා කෝප නොගෙන ඉන්න තත්ත්වයට අපේ මනස පුරුදු කරගන්නේ කොහොමද කියන එක තමයි අපි අද කතා කරන්න ඕනේ වැදගත්ම කොටස. ඉතින් මේ සබ්බාසව සූත්‍රයේ ගොඩාක් දේශනා තියෙනවා මං මට හම්බෙලා තියෙන. නමුත් මම ඉතින් කල්පනා කරේ සාමාන්‍ය කතා නොකරපු පැත්තක් ගැන මතු කරන්න. ඉතින් ඒ නිසා අපි බලමු මේ තුළින් කොහොමද අපේ නිවන් මඟ හෙළිපෙහෙළි කරගන්නේ කියන එක. අපි ඒ සඳහා අපි සූත්‍රයට යොමු වුණොත් ඔබ සවන් දෙන්න, මම මේ වෙලාවේ සූත්‍රය සෑහ කරන්නේ නැහැ. මොකද පොඩි කොටසක් සූත්‍රයේ තියෙන නිසා. අපි සූත්‍රයේ පාළි පාඨයේ අර්ථ ගත්තොත් අතමෝච භික්කවේ ආසවා අදිවාසනා පහතප්ප. මහණෙනි මොකද්ද මේ අදිවාසනේ? අදිවාසනෙන් පහ කළ යුතු ආශ්‍රව කියන්නේ. ඉද භික්කවේ භික්ඛු පටිසංකා යෝන්සෝ. මහණෙනි මෙහි භික්ෂුව නුවණින් සලකා පටිසංකා යෝනිසු නුවණින් මෙනෙහි කිරීමෙන් කමෝ හෝති සීතස්ස සීත ඉවසන්නේ වේ උන්නස්ස උෂ්ණ ඉවසන්නේ වේ ජිගච්ඡා පිපාසා කුසගින්න ඉවසන්නේ වේ පිපාසාව ඉවසන්නේ වේ දංසමකස වාතා තප සිරින් සප සම්පාසා මැසි මදුරු අවු සුලං සර්පයන් ගෝනුස්සං පත්තෑයන් ආදීන් ගැන ස්පර්ශයක් ඔවුන්ගෙන් වන ගැහැට ඉවසන්නෙක් වේ. දුරුත්තානං දුරාගතානං වචනපතානං. දුරුත්තානං දුරාගතානං කියලා කියන්නේ ලාමකෝ නොසුදුසෝ වචන අමනාප වචනයෝ වචනපතයෝ උදේශය තරහව වෛරයෙන් යුත්ත වූ වචනපත නින්දා අපහාස වලින් යුත්ත වූ වචනපත ඉවසන්නෙක් වේ. උපන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තික්ඛානං කරානං කටුකානං අසාතානං අමනාපානං ප්‍රාණහරණානං අදිවාසික ජාතිකෝ හෝති. එතකොට අර වචනපත්‍යෝ වගේම උපන්නානං උපන්න සාරීරික වේදනාව. මොන සාරීරික වේදනාව? දුක්ඛ තියුණු තික්ඛානං පිප්පානං කරානං කරකසෝ රලු කටුකාන කටුකව අසාතානං සාත නොවුණු මිහිරි නොවූ අමනාපානං අමනාප වූ අකමැතිවූ ප්‍රාණහරණානං සමහර විට තමන්ගේ ප්‍රාණය පවා නිරුද්ධ කරන වේදනාවන් කායික උපන් සාරීරික වේදනාවන් අධිවාසික ජාතිකෝ හෝති ඉවසන්නෙක් වෙයි. යං හිස්ස භික්කවේ අනදිවාසතෝ උපජ්ජයුම් ආසවා විගත පරිලාහා යම් මහණෙක්කෝ යෝගාවචරයෙක් නොයවසීම නිසා ඉවසන්න බැරිවීම නිසා යම් දැවිලි සහගතෝ ආශ්‍රව කෙනෙක් උපදිනවනම් අදිවාසයතෝ ඉවසන කෙනාට ඒ වංසතේ ආසවා විගත පරිලාහන හොන්ති. අන්න ඉවසන කෙනාට මේ කරුණෝල ඉවසන කෙනාට එබඳු විගත පරිලාහ වූ දැවිලි සහිත ආශ්‍රය උපදින්නේ නැහැ. ඉතින් ඒක තමන්ම දැකලා තමයි මේ කරුණට එළඹෙන්නේ. මොකද ඒ කරුණේ ඉවසන්න බැරි කෙනාට එන ආශ්‍රවය ගොඩක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කෙනෙක් තමන්ට අකමැති වචනයක් කියනවා. ඔබ ඒ වචනේ මේ මොහොතේ ඉවසුවොත් ප්‍රශ්නේ එතනින් ඉවරයි. හැබැයි ඔබ ඒකට තව එකක් කිව්වොත් මෙහෙම මෙහෙම ගිහිල්ලා බලන්න එතන උපදින ආශ්‍රව. ඊට පස්සේ සමහර විට ගහ බැනගෙනුම් අතපාය සිඳීම් මිනී මැරුම් හිරේ විලංගුවේ ජීවිතාන්තයේ දක්වා වැටිලා මේ එක්කෙන ආශ්‍රව ගොඩ බලන්න. හැබැයි මේ සියලු ආශ්‍රව නවති නෝබාර වචනේ ඉවසුවට දැන් අපිට මේක තුල ශ්‍රද්ධාවක් විශ්වාසයක් තමන්ටම ප්‍රත්‍යක්ෂයක් ඇති වෙනවා. ඉවසන කෙනාට හා ඉවසන් නැති කෙනා පිළිබඳව අර නොඉවසන කෙනා අර වචනේ ඉවසන්න බැරි කෙනාට උපදින ආශ්‍රවය කන්දරාව ගලාගෙන ආශ්‍රව මෙතකයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ආන් ඒ නිසා තමයි මේව ඉවසන්න ඕනේ කියලා කියන්නේ. මොකද ඉවසීම කෙනෙක් යහපත සලකාගෙන ඉවසන සෙනා ලාභ ප්‍රයෝජන මේ නම්බුනාම බලාගෙන නෙවෙයි තමන්ගේ විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන. අපි අර අර ඉස්සරලා කතා කරපු තැන හිත තිබ්බොත් කෙනෙක් ඉවසීම කියන එක නිවනට යන මගක් කියලා තේරුම් ගත්තොත් නොයසෙන කෙනාගේ නිවන හිරෙනවා කියලා තේරුම් ගත්තොත් ඒට වඩා තවත් යම් අරමුණක් නැහැ කෙනෙකුගේ ඉවසීම පුරුදු කරන්න. මොකද පින්වතුනි අපි හැම එකක්ම පුරුදු කරන්නේ අරමුණුත් එක්ක. අරමුණ හා බැඳිලා අපි කෙලෙසෙන්නේත් අරමුණත් එක්ක, පිරිසුදු වෙන්නේත් අරමුණක් එක්ක. අරමුණු නැතුව ලෝකයේ හිත උපදින්නේ නැහැ. කාටවත් හිත උපදින්නේ නැහැ. එතකොට එහෙනම් අපිට මේ අව්‍යාපාදයේ දියුණු කරගන්නත් අරමුණක් ඕන. ඒ අරමුණ තමයි මම මුලින් මතක් කරේ. ඇතැම් අය අරමුණු හැටියට සතර අපාය බය නිරය ගැන සලකලා තරහ නොගෙන ඉන්නවා. ඇතැම් අය කර්මයේ විපාකය ගැන සලකලා නින්දා අපහාස ගැන සලකලා ඉවසනවා. හැබැයි තව කෙනෙකුට පුළුවන් මෙන්න මේ වගේ අරමුණක් ඇති කරගන්න. අපි හැමෝම මේ ඉන්න අය හැමෝම නිවනට කැමති අය. නිවනට ප්‍රාර්ථනා කරන අය, නිවනට උත්සාහවත් වෙනවා. එහෙනම් ඒ යන නිවන් මඟ අපි ජීවිතයට වඩා වටිනවා. ඒ නිවන් මඟ යමකින් ඇහිරෙනවා නම් ඒ ඇහිරෙන ධර්මයේ අයින් කරන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ කියන තැන අපි ජීවත් විය යුතුයි. එතෙන් ආන් එතකොට එයාට මෙලොව වශයෙන් ඇති වෙන නිന്ദා අපහාස කොතෙක් අහවත් එයා ඒ දේවල් ගණන් ගන්නේ නැහැ. ඉතින් එහෙම අතීතයේ ඉවසපු අය කොච්චර හිටියද? අපිට අපේ ශාස්ත්‍රෝන් වහන්සේ සාක්ෂි. බුදුරජාණන් වහන්සේ අපිට ආදර්ශයක්. මහා කපි ජාතකයේ, කන්තිවාදී ජාතකයේ ගත්තාම මේවා මනාකොට පැහැදිලි වෙනවා. ඉතින් ඔබ අහල ඇති කන්ති ජාතකයේ පිළිබඳ, ඒක සාන්තිවාදී ජාතකයේ කියලා අපි ප්‍රසිද්ධ, නමුත් ඒක ජාතක පොතේ තියෙන කන්තිවාදී ජාතකයේ කියලා. ඒකේ ඔබ අහල ඇති නිදාන කතාව සියල්ලම කලාබුරජ්ජුරුව පිළිබඳව කතා ප්‍රවෘත්තිය. එතකොට ඒ කලාබුරජ්ජුරුව උයනට ගියන් පස්සේ උයනේ ඉන්න වෙලාවේ, උයනේ ඉන්න වෙලාවේ වෙන සිද්ධියක් හා සම්බන්ධ වෙලා තියෙන කතා ප්‍රවෘත්තියක්. ඒකත් මේ වෙලාවේ මතු කරගත්තොත් වටිනවා කියලා හිතනවා. මම ඒක මේ ජාතක කතාව කියන්න යන්නේ නැහැ. නමුත් මේ එහි තියෙන අවශ්‍ය, අපිට ජීවිතයට එකතු කරගත යුතු අවශ්‍ය දේ මම කතා කරන්නේ මෙතනදී. මේ ඉවසීම කියන එක බෝසතාණන් වහන්සේලා කොච්චර පුරුදු කරාද කියන එක. ඉතින් අපි දන්නවා බෝසතාණන් වහන්සේ බ්‍රාහ්මණ කුලයක ඉපදිලා ඒ සියලු සම්පත් අතහැරලා පැවිදි වුණා. ඊසුපොජ්ජාවෙන් පැවිදි වෙලා ඉතින් මේ පිණ්ඩපාතේ සඳහා ගමට එනකොට, නගරයට එනකොට එහි හිටපු මහා ඇමතියා සෙන්පතිතුමා කතා කරලා රජවාසලට අරන් ගිහිල්ලා පිණ්ඩපාතේ දීලා තමන්ගේ උයනේ, ඒ රජුරුන්ගේ උයනේ වැඩවාසය කරන්න කියලා ආරාධනා කරා. ඉතින් ඒකේ දින කලාබු රජුරුව උයනට ගිහිල්ලා සතුටු වෙනකොට, තමගේ නළගනන් සමග ස්ත්‍රීන් සමග සතුටු වෙන වෙලාවේ රජුරෝ බීලා හිටියේ, වෙරිමතින් හිටියේ. රජුරුන්ට නිින්ද ගියන් පස්සේ අර පිරිස ඇවිදිනකොට මේ තාපසතුමා දැකලා ඒතන වාඩි වෙලා බණ අහන්න පටන් ගත්තා. හැබැයි එක කාන්තාවකගේ කකුල් දෙක උඩ තමයි රජුරෝ නිදාගත්තේ. ඉතින් මේ කාන්තාවට ඊර්ෂ්‍යා හිතලා තරහ ඇති වෙලා රජුරෝ අවදි කරලා ඉතින් අවුස්සලා යවුවා. ඉතින් මේ අසත්පුරුෂ ධර්මයේ ස්වභාවය අන්න මේ විදිහට, මේ අර අනිත් අය අර කූට තවුසෙක්ගෙන් බණ අහනවා කියලා තමයි මේ විදිහට රජුරෝන්ට කිව්වේ අර ස්ත්‍රිය. ඉතින් රජුරෝ කිපිලා ගිහිල්ලා අර තාපසතුමා ඔබ කවුද, ඔබගේ වාදය මොකද්ද කියලා තරහෙන් ගර්ජනා කරමින් විමසුවා. තාපසතුමා කිව්වේ, මහරජ මම සාන්තිවාදී, මම සාන්ති ඉවසීම දර්ශනය කරගත්තු කෙනෙක් කියලා තාපසතුමා මතක් කරා. ඉතින් මේ රජුරෝන්ට තලාගෙන් ඔබේ ඉවසීම කොහෙද තියෙන්නේ, මට පරීක්ෂා කරන්න ඔබේ ඉවසීම කොත්තරම් තියෙනවද කියලා රජවාසලේ හිටපු වදකයාට අණ කරලා ගෙනල්ලා කසපහර දෙන්න කිව්වා. කසපාර 2000ක් ගහන්න ගැට කතාවේ සඳහන් වෙන්නේ. ඉතින් අර වදකයා එහාට මෙහාට පෙරල පෙරල කසපාර තරලා බෝසතාණන් වහන්සේගේ හැම පුපුරලා ලේ ගලන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේ රජුරෝහණ ඔබගේ ඉවසීම තවත් තියෙනවද කියලා බෝසතාණන් වහන්සේ මතක් කරන්නේ, ඔබ හිතාගෙන ඉන්නේ මගේ ඉවසීම මේ පැලිච්චි හැමේ තියෙනවා කියලාද? ඔබ හිතන්න මේ ඉවසීම ගලාගෙන ගියපු ලේවල තියෙනවා කියලාද? ලේත් එක්ක මේ ඉවසීම අයින් වුණා කියලාද? නෑ, මගේ ඉවසීම මා තුළ චේතනාවත් එක්ක සම්බන්ධ වෙච්ච ගැඹුරට විහිදී ගිය එකක් කියලා තාපසතුමා මතක් කරනවා. ඒ බාර රජුරුවන්ට තවත් කේන්ති ගිහිල්ලා රජුරුව අණ කරා මේ කූට තවුසගේ අතපය කපලා දාන්න කියලා. ඉතින් අර වදකයා මේ තාපසතුමාගේ අතපය සියල්ල කපලා දානවා. ඉතින් ඒ වෙලාවෙත් අහනවා, ඔබගේ ඉවසීම තවත් තියනවද කියලා. මහරජ, ඔබ හිතාගෙන ඉන්නේ මංගින් මේ කපල දාපු අතපයවල ඉවසීම තියෙනවා කියලාද? නෑ මහරජ, මගේ ඉවසීම චේතනාවත් එක්ක ගැඹුරට විහිදී ගිය එකක්. ඊට පස්සේ වදගයාට කියනවා අත නාසය කන් කපල දාන්න කියලා. මේ විදිහට සියල්ල කපල කපල නැවතත් අහනවා, ඔබගේ ඉවසීම තවත් තියෙනවද කියලා. ඒ වෙලාවේ සාන්තිවාදී තාපසතුමා මතක් කරන, ඔව් මහරජ, මම තවත් සාන්තිවාදී කියලා. රජරුවන්ට කේන්ති ඉවසා ගන්න බැරුව තමන්ගේ පයින් පහපාරක් ගහලා රජරුව යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ එතන හිටපු මහා ඇමතියා ඇමතිතුමා බය වෙනවා, හොඳටම තැති ගන්නවා. මොකද ඇත්තම් තාපසවරු කිපුනහම සාප කරනවා. සාප කරලා මුළු රටක්ම විනාශ වෙනවා. සමහර ඉර පායන්නේ නැතුව යනවා, වැසි වහින්නේ නැතිව යනවා. එහෙම කතා ප්‍රවෘත්ති අහලා තියෙනවා. අන්න ඒ බව මතක් වෙච්ච මේ ඇමති අර තාපසතුමා කෙලින් කරලා ලේ පිහ දාලා සාත්තු කරලා මතක් කරනවා, යෝතේ හත්තේච පාදේච කන්නනාසංච ඡේදයි තස්ස කුජ්ජත මහාවීර මා රට්ටං විනස්සෙදන්ති කියලා. තාපසතුමනි, ඔබගේ යම් කන් නාස අතපය සිඳන යම් කිසි කෙනෙක් ඔහුට කිපෙන්න, ඔහුට සාප කරන්න, හැබැයි මට හෝ මේ රට හෝ විනාශ කරන්න එපා කියලා මේ බයේ මේ ඇමතිතුමා මතක් කරනවා. ඒ වෙලාවේ තාපසතුමා මොකද්ද දේශනා කරන්නේ? යෝ මේ හත්තේච පාදේච කන්න නාසංච ඡේදයි චිරංජීවතු සෝ රාජා නහි කුජ්ජಂತಿ මාසිසා. යමෙක් මගේ අතපය සිඳින්න සිඳින්නේ නම්, සිඳින්න අණ කරන්නේ නම්, ඒ වදකයා කෙරෙයි, ඒ අද අණ කරපු රජ්ජුරුව කෙරෙයි, සිඳින වදකයා කෙරෙයි, ඔබ කෙරෙයි මං කිපෙන්නේ නැහැ. මම තරහ ගන්නෙ නෑ, වෛර ගන්නෙ නෑ. චිරංජීවතු සෝ රාජා, ඒ රජතුමා බොහෝ කාලයක් ජීවත් වේවා කියලා තාපසතුමා මතක් කරනවා. ඉතින් බලන්න එතකොට මේ තාපසතුමාගේ ඉවසීම. නමුත් ඒ රජ්ජුරෝ ඒ තාපසතුමා නොපෙනී යනවත් එක්ක අවීචි මහා නරකයෙන් ගිනි දැල් ඇවිල්ලා වෙලාගෙන නිරයට ඇදලා ඇදගෙන යනවා කලාබුරච්චරුව. ඉතින් බලන්න එතකොට ඉවසීම කියන එක අපිට ආදර්ශයෙන් ඒ බෝසතාණන් වහන්සේලා පෙන්නපු හැටි. ඉතින් අන්න ඒ වගේ මේ ඉවසීම කියන එක අපි යම් යම් කාරණා සැලකිල්ලට අරගෙන බෝසත් චරිත ගැන සලකා බලාගෙන ඉවසීම පුරුදු කරගත යුතුයි. එතකොට පින්වතුනි, මම මේ කාරණාවත් මතක් කරේ ඒක අපේ ජීවිතයට වටින නිසා. එතකොට අපි මේ අදිවාසනා පහතබ්බා කියන සූත්‍ර දේශනාවට ආපහු යමු. මේ සූත්‍ර දේශනාවේ ඇත්තටම මේ දේශනා කොට්ටාසය දිහා බැලුවහම මේක ඇත්තන දෙවියන්ට දේශනා කරපු එකක් නෙවෙයි, බ්‍රහ්මයන්ට දේශනා කරපු එකකුත් නෙවෙයි. එහෙනම් මේක මනුස්ස ලෝකේ ඉන්න අපි වගේ බණ භාවනා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන මේ මනුස්ස වූ සිවණ පිරිස සලකාගෙන දේශනා කරපු එකක්. එතකොට මේ භාවනා කරන කෙනාට පැමිණෙන උපද්‍රව පිළිබඳව කය හා සම්බන්ධ වෙලා, මේ සතර මහා ධාතු කය හා සම්බන්ධ වෙලා පැමිණෙන දේවල් ටිකක් තමයි මෙතන බුදුරජාණන් වහන්සේ ඉවසන්න පුරුදු පුහුණු කරන්න මාතෘකා කරේ. දැන් එතන අපිට පෙන්නනවානේ කමෝ හෝති සීතස්ස උන්නස්ස කියලා. මේ සීත උෂ්ණ ඉවසන්නෙක් වේක. එතකොට ඒ බාහිරින් පැමිණෙන ඍතු විපස්සයාසය නිසා පැමිණෙන සීත උෂ්ණ දාහය විඩාව කියන මේ දේවල් ස්වභාවිකව පැමිණෙන දේවල්. ඒක කාටත් පැමිණෙන දේවල්. එතකොට අන්න මේ දේ පිළිබඳව මතක් කරලා තියෙනවා. ඊළඟට තිරිසංගත සත්‍යෝ වශයෙන් පැමිණෙන දේවල් තියෙනවා. භාවනා කරන්න ගියාම ඒ තැනද ඩංස මකස වාතාපත්තාතප සිරින් සප සම්පස්සන් මැසි මදුරුවන්ගෙන් වෙන කරදර, ඒවගේ සර්පයන්ගෙන් ගෝනුත්තන්ගෙන් පත්තෑයන්ගෙන් ආදී මීයන්ගෙන් කූඹින්ගෙන් ආදී මේ සත්තුන්ගෙන් වෙන පීඩා කරදර තියෙනවා. එතකොට ඒ බහ කොටසක් අපිට පේනවා. ඊට පස්සේ දුරුත්තානං දුරාගතානං වචනපතානං. අන්න ඊට පස්සේ බාහිර පුද්ගලයෝ වශයෙන් ගත්තාම ඒ බාහිර නොමනා වූ ධර්මයෙන් තොර පුද්ගලයන්ගෙන් පැමිණෙන වචනපතය. එතකොට ඒ කියන වචන සමහර දේවල් අපිට ඉවසන්න බැරි දේවල් කතා කරනවා. කාලය ගැන, පුද්ගලයා ගැන, තරාතිරම ගැන, ඒ වෙච්චි නොවෙච්චි ගැන නොසලකා ඇතැම්මයි කතා කරනවා. ඉතින් මේ වගේ වචන පතයෝ පැමිණෙනකොට ඒ වගේ වචන අපිට ස්පර්ශ වෙනවා. ඊට පස්සේ අපි ශරීරය ගත්තාම, තමන්ගේ ශරීරය ගත්තාම උප්පන්නාන ශාරීරිකානං වේදනාන, තමන්ගේ මේ සතර මහා ධාතු කයට පැමිණෙන කායික වේදනාව, අතන පෙන්වීමේ වචන නිසා අපි තුළ ඇතිවෙන දෝමනස්ස වේදනාවන් පිළිබඳව. එතකොට කයට ඇතිවෙන නොයෙක් දුක් ගැහැට වේදනාවන් තියෙනවා. ඒක අපි හොඳ ආකාරව දන්නවා, මේ සතර මහා ධාතු කයත් එක්ක පැමිණෙන වේදනාවන්. ඒව සමහර විට ඒ වේදනාවන් අන් අයගේ නොමනා හැසිරීම, කෑම බීම ආදී මේවා නිසා ඇතිවෙන්නත් පුළුවන්. ගහන, බනින, නින්දා කරන මේවා නිසා, දනු මුගුරු පහරවල් නිසා ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම තමන්ගේ ඇතිවෙන, තමන්ගේ අභ්‍යන්තරයේම ඇතිවෙන කායික රෝග පීඩා නිසා වේදනාව ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ ඔක්කොම උප්පන්නානං ශාරීරිකානං වේදනානං කියන ගණයට යනවා. ඉතින් ඒ බඳු දේවල් ඉවසිය යුතුයි. ඒ වගේම විශේෂයෙන් මේ කියන කාරණාව නැතත් සමහර විට අපි භාවනා කරගෙන යනකොට ඇතැම් අයට නොහිතපු විදිහේ ලෙඩරුක් මතුවෙනවා. ඒ අපිට මාර බලපෑම් වශයෙන් එන දේවල් තියෙනවා. භාවනා කරනකොට විතරයි එන්නේ වේදනාවල්. හැබැයි භාවනා නොකරනකොට එන්නේ නැහැ. සාමාන්‍ය අපි දන්නවා භාවනා කරනකොට එන කොන්දේ අමාරු, කකුල් කැක්කුම, වේදනාවන්, ඇඟපතේ ඇති වෙන දේවල්, මෙන්න මේ දේවලුත් එනවා. ඒවත් මේකට අයිති දේවල්. එතකොට අපි ඒව ඉවසන්ඩ පුරුදු වෙන්න ඕනේ. වේදනාවක් ආපු ගමන් අපි පිටට හේත් වෙන්න, පුටුවක වාඩි වෙන්න යන්නේ නැතුව ඒ වේදනාව දිහා අපි බලන්න, ඒ වේදනාව තුළින් ධර්මයක් මතු කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි මෙතන කියන්නේ ඉවසනවා කියලා කියන්නේ අපි දත් මිටි කාගෙන මේකට ප්‍රතිචාර දක්වනවා කියන එක නෙවෙයි. මෙතන අපි නුවණින් සලකන්නේ, එතන අපි පෙන්වන්නේ පටිසංකා යෝනිසෝ කියන නුවණින් සලකාගෙන ඉවසනවා කියන එකනේ අපිට බුදුරජාණන් වහන්සේ මාතෘකා කරන්නේ. ඉතින් ආන් එතකොට ඒ නුවණින් සලකාගෙන කළ යුතු එකක් තමයි මේ කාරණා. එතකොට ඒ විදිහේ වේදනාවක් අපිට භාවනා කරන්න යනකොට විශේෂයෙන් ඉතින් මේ කයේ ඇතිවෙන යම් යම් සතර මහා ධාතු කිපීම නිසා, ආකාර විකාර වීම නිසා නොඑක් වේදනාව අපිට උපදිනවා. ඉතින් මේ දේවල් අපි වේදනාව ආපමණින් අපේ ඉරියව් මාරු නොකර ඒ තුළින් අපි තුළ සත්වපුද්ගල ආත්ම දෘෂ්ටිය මතුවෙන හැටි බලලා ඒ තුළින් මේක දුරු කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. මොකද ඒ ධර්මතාවයක් මතු වෙච්චි වෙලාවේ දකින්න ලේසිය. වේදනාවට අපි කොයිතරම් ප්‍රතික්‍රියා කරනවද, වේදනාවේ අපි කොයිතරම් මිරිකෙනවද, කොයිතරම් ගැටෙනවද, වේදනාවේ ඉවසන්න බැරි ගතිය අපි තුළ කොයිතරම් තියෙනවද, මේ පොංචි පොංචි දේවල් සලකාගෙන අපිට අදිෂ්ඨාන ඉවසීම පුරුදු කරන්න පුළුවන්. ඉතින් ඒ ලාභේ නැති වෙලා යනවා. අපි කකුල කැක්කුමයි කියලා වේදනාවක් ආපු ගමන් අපි ඉරියව්ව මාරු කරගබ ගමන් අන්නර ලාභේ නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, අපිට සමහර විට මතක් කරලා තියෙනවා භාවනා කරන අය සමහර අයට නොහිතන ආකාරයේ වේදනා කැප්පුම් සමහර විට තමන්ට මේ වේදනාව කියනවා සමහර විට ප්‍රාණය නිරුද්ධ කරන වේදනා පවා මේ භාවනාවත් එක්ක ඇති වෙනවා. ඇත්තටම මේවා සමහර විට භාවනාවේ යම් ඉදිරි පියවරක් යනකොට යම් යම් අවස්ථාවල ඇති වෙන දේවල්. ඉතින් මේ දේවල් අපිට භාවනාවකට උපකාරක ධර්මය. ඒ අවස්ථාවේ තියෙන ජීවිත ආසාව පවා අත්හැරලා තමන්ගේ භාවනාව ඉදිරියට කරගෙන ගියොත් සමහර විට බෙල්ල හිර කරනවා, හුස්ම හිර වෙනවා, හුස්ම තද වෙනවා වගේ මේ දේවල් පවා මේ භාවනාවත් එක්ක එන්න පුළුවන්. ඉතින් අන්න අපි මේ දේවල් හොඳින් දැනගෙන හිටියොත් එයා තේරුම් ගන්නවා, ඒවා මෙනෙහි කරනවා. අන්න ඒ වෙලාවට අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට පූජා කරලා මෙතෙන්ට පැමිණේ. ඒ නිසා මේ මොහොතේ මැරිලා ගියත් මං ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන කියලා අන්නේ ශ්‍රද්ධාව අදිෂ්ඨානය ඇති කරගෙන ඒ වේදනාව නුවණින් සලකා ගන්නකොට සමහර විට අන්න අර කියපු මාර බලපෑම ඒ කඩයිම අයින් වෙලා තමන්ගේ ඒ ඥාණය සමහර ලොකු ඉදිරිපින්මක් පයින්නත් පුළුවන්. ඉතින් ආන් ඒ වගේ මේ ඉවසීම කියන එක පිළිබඳව ඇත්තටම අපිට ජීවිතේට වටිනා දහම් කරුණු කාරණා රැසක් හෙළි කරන එකක්. ඉතින් ආන් ඒ නිසා දැන් අපි බලන්න ඕනේ මේ ඉවසීම කියන එක කතා කරනකොට අපි මේ අර ආර්ය වූ ලෝකෝත්තර මාර්ගය අනුව ගියපු දර්ශනයක් පිළිබඳව අපි මේකට සම්බන්ධ කරගන්න කතා කරන්නේ. ඉතින් එතකොට අපි ඒ දර්ශනය පිළිබඳව දන්න කෙනා හැම වෙලාවෙම මේ දෙයක් ආවහම අන්න අර අපිට මුලින් දර්ශනෙන් පහ කළ යුතු ආශ්‍රවය ගැන කතා කරනකොට අපිට සබ්බාසුර සූත්‍රය හම්බෙනවා. ලස්සන කතාවක්. මොකද්ද? මනසිකරණීයේ ධම්මේ නප්පජානಂತಿ අමනසිකරණීයේ ධම්මේ නප්පජානಂತಿ කියලා. සමමයේ දර්ශනේ නැති කෙනා ආර්යයන් දැකලා ආර්ය ධර්මයේ හික්මින්ති නැති කෙනා මෙනෙහි කළ යුතු ධර්මයෝ දන්නේ නැහැ, මෙනෙහි නොකළ යුතු ධර්මයෝ දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් ආවහම මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ තමන්ගේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨාශ්‍රව උපදින ආකාරයෙන් කල්පනා කරනවා. ඉතින් එතකොට අයාගේ අර විගත පරිලාව ආශ්‍රය වර්ධනය වේගෙන එනවා. ඉතින් මොකද හැම වෙලාවෙම අපිට කකුලේ වේදනාවක් එනකොට අපි හැම වෙලාවෙම ඒ වේදනාව නැතිකරන්න කැමැත්තෙන් අපි ඉරියව් මාරු කරනවා කියන්නේ මෙතන තියෙන කාම ආශ්‍රවය. එතකොට ඒ විදිහට මේ අපි හැම වෙලාවෙම වේදනාවක් ඇති වෙනකොට ඒකෙන් මිදෙන්න කාමයෝමයි පිළිගන්නේ. කාම ආශ්‍රවයන්ට ඇති කරගන්නවා. නමුත් දර්ශනයෙන් යුක්ත කෙනා දර්ශනයකින් ඒ වේදනාව නැති කරන්න උත්සාහවත් වෙනවා. දැන් අත්තර අපි මේ ඉවසීම ව්‍යාපාදයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම කොටාසය දිහා බලනකොට මේ ශරීරයේ මුල් කරගෙන සතර මහා ධාතු කය මුල් කරගෙන ඇති වෙන විගත පරිලාහ වේදනා නැති කරගන්නේ කොහොමද කියන එක එයින් එන ආශ්‍රව පිළිබඳව මේ සූත්‍රයේ සඳහන් කරන්නේ. මොකද ඒ තරම් මේ සම්බන්ධයෙන් බොහෝ කෙලෙස් ආශ්‍රව අපිට උපදින නිසා. එතකොට මේ අපි දන්නවා ධර්මයක් වශයෙන් ගත්තහම මේ ශාන්තිය ඉවසීම කියලා කියන්නේ අව්‍යාපාද නැමැති චෛතසික ධර්ම. අව්‍යාපාදේ නෙමෙතන තියෙන්නේ. කාන්ති ඉවසීම කියලා කියන්නේ කාන්ති කියන වෙනම චෛතසික ධර්මයක් නැහැනේ. අව්‍යාපාදේ කියන එකමයි මෙතන තියෙන්නේ. ඒකට විරුද්ධ ධර්මී තරහ, ව්‍යාපාදේ, ද්වේෂය කියන එක තමයි ඊට විරුද්ධ ධර්ම. පරමාර්ථ වශයෙන් ගත්තාම අකුසල පැත්තෙන් ගත්තාම ද්වේෂය නැමැති පරමාර්ථ ධර්මය අපි මේවා සත්ව පුද්ගල භාවයෙන් ගැට ගැහවට එතන ඒ තැනෙක් තුල ගැටීම, අමනාපයේ තරහව පුද්ගලයෙක් ඇති කරා නෙවෙයි යම් හිතක ද්වේෂය නැමැති ධර්මය අකුසල ධර්මයේ හටගත්තාම ඒ හිතේ ස්වභාවය තමයි අරමුණේ ගැටෙන බව, අරමුණ නොරුස්නා බව, අමනාප වූ වචන කතා කරන බව, මේ සතර මහා ධාතු කය ඔසවාගෙන ගිහිල්ලා ගලු දඩු මුගුරු වලින් පීඩා කරමින් අරමුණ විනාශ කරන්න කැමති වෙන බව තමයි ඒ හිතේ ඇති වෙන ස්වභාවයේ මේ ව්‍යාපාදයේ ධර්මයක්. නමුත් අපිට පේන්නේ පුද්ගලයෙකුට තරහ ආවා කියන එක. නමුත් ධර්මතාවයක් බිලවට ගත්තාම තියෙන්නේ අරමුණ වරදවා ගැනීම නිසා හිතේ ද්වේෂය නැමැති ධර්මයක් ඉපදෙලා. අරමුණ වරදවා ගත්ත නිසා ද්වේෂය නැමැති ධර්මයක් ඉපදෙලා. මේකයි ධර්මතාවය. නමුත් මේක නොදන්න කෙනා පුද්ගලයාට තරහ ආවා, මට තරහක් ආවා, මට අකමැත්තක් ආවා කියලා අපි ඒ දේවල් නොඑක් විපරිත අදහස් ගැට ගහ ගන්නවා. ඒ විපරිතය අයින් කරාම හම්බෙන්නේ ඔන්න ඔය ටික. මොකද්ද? දේසේ නැමැති චෛතසික ධර්මයක් අයෝනිසෝ මනසිකාරය නිසා හිතක් තුල හටගෙන. විපරිතය අයින් කරාම ඇත්ත හම්බෙන්නේ ඔය නෝ ටික. ඇත්තට මේ ඇත්ත දකීමම සම්මාදිට්ඨිය වෙනවා. මේ ඇත්ත දැකීමම තරහ ව්‍යාපාදේ නැති කරගන්න මඟ වෙනවා. එතකොට එහෙනම් ධර්මතා දෙක කුසල පැත්තේ තියෙන අව්‍යාපාද චෛතසික. එතකොට අව්‍යාපාදේ හෙවත් තරහා නැතිකම ඒ මේ අව්‍යාපාදයේ මේ ධර්මයේ ගත්තාම තරහ නැතිකම අව්‍යාපාදේ නෙවෙයි. අපි ඒකත් තේරුම් ගන්න ඕන. අපිට තරහ ඇති වෙනවා තරහ නැති වෙනවා. ව්‍යාපාදයේ කියන්නේ තරහ ඇති බව, තරහ නැති බව අව්‍යාපාද නෙවෙයි. මොකද තරහ නැති අවස්ථාවක කොතිකුත් තියෙනවා. අපිට විපාක සිත් ගත්තාම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ আদি මේ වගේ කුසල් අකුසල් කිසිවක් නැහැ. තරහව කියන අංශු මාත්‍රයක් නැහැ විපාක සිත් ගත්තාම. එතකොට අපි ගත්ත ලෝභ මූල සිත් ගත්තත් අකුසල පැත්තේ ගත්තත් ලෝභ මූල සිත්වල මේ තරහ නැහැ. නමුත් අකුසල්. හැබැයි ඒක අව්‍යාපාදේ නෙවෙයි. මානෙ දිට්ඨිය මේ අකුසල් ගත්තත් තරහ නැතුව උපදින දේවල්. හැබැයි ඒව අව්‍යාපාදේ නෙවෙයි. එතකොට අව්‍යාපාදේ කියන එක අපි නුවණින් ඇති කරගත යුතු ධර්මයක්. ඒකයි මේ යමක් නැති බව නෙවෙයි මේකේ ඇති බව කියලා කියන්නේ. එතකොට ඒක නුවණින් ඇති කරගත යුතු ධර්මයක් අව්‍යාපාදේ. ඒකයි මේ යෝනිසෝ පටිසංකා යෝනිසෝ නුවණින් සලකාගෙන අව්‍යාපාදේ කියන එක මතු කරගත යුතු දෙයක්. ඒකේ ස්වභාවය තමයි අර තරහවට විරුද්ධව හිත වැඩ කරනවා. ඉතින් ආන් ඒ නිසා ඒකයි මෙතන ඒ ගුණේ දියුණු කරගත්තාම මේ ගුණය අව්‍යාපාදේ ක්‍රියා කරන්නේ අමනාපයට තරහට ව්‍යාපාදේ නැමැති කෙලෙස් හතුරට විරුද්ධව කටයුතු වෙනවා. ඉතින් ආන් ඒකයි ලෝකේ තරහ නැති අවස්ථා අය හිටියට එයාලට යම් වෙලාවක තරහ එනවා. එහෙනම් ඉතින් තරහ නූපදින බව මිසක් නැති බව නෙවෙයි. එතකොට එහෙනම් එතන එයා තරහින් යුක්ත කෙනෙක් කියලා අපිට කියන්න වෙනවා. එයාගේ ඒ මොහොතේ තරහ නැතුණාට ඔහුට ද්වේෂය ඇති වෙන පටිඝ ආනුසය තියෙනවා කියන්නේ ඔහු තරහින් යුක්ත කෙනෙක්. අන්න ඒ නිසා තමයි මේක අපි හැම වෙලාවෙම අව්‍යාපාදයේ කියන එක ඒ ගුණය කෙනෙක් දිනු කරගත්තොත් ඒකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් හැකියාවක් උඩගෙනගෙනවා. ඒක අර අව්‍යාපාදේ පටිඝ ආනුසයම නැති වුණොත් ඔහුට කල කිසි කලකවත් තරහක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. තරහ ඇති වෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ විශාල ගංගානම් නදිය ගාවට ගිනිහුලක් අරන් ගිහිල්ලා මම මේ ගංගානම් නදිය උණු කරනවා, රත් කරනවා, නටවනවා වතුර කියලා කෙනෙක් උත්සාහවත් වෙනවා. ඒක කවදාවත් කරන්න බැරි දෙයක්. යම් කෙනෙක් පාට ටිකක් අරගෙන මේ අහසේ චිත්‍ර අඳිනවා කියලා කියනවනේ ඒක කරන්න බැරි දෙයක්. යම් කෙනෙක් උදැල්ලක්කුයි කූඩෙකුයි අරන් ඇවිල්ලා මේ මහ පොළොව නොපොළොවක් කරනවා, පොළොව වතුර දහම් කරනවා කියලා කරනවනේ ඒක කරන්න බැරි දෙයක්. අන්න ඒ වගේ මේ කෙනෙකුගේ මේ අව්‍යාපාද අනුසයම නැති වෙලා ගියොත් ඔහුට කවදාවත් තරහ ඇති වෙන්නේ නැහැ. තරහ ඇති කරන්න බෑ. ඉතින් මේ වගේන් තේරෙන්න මොකද්ද පින්වතුනි? තරහ කියන එක තමන්ගේ අයෝනිසෝ මනසිකාරය හා තමන් ඇති කරගන්න අදහස් මත උපදින එකක්. බාහිර අයට ඒක ඇති කරන්න පුළුවන් එකක් නෙවෙයි. බාහිරින් පැමිණෙන අරමුණ විතරයි. අන්න ඒකයි මම හැම වෙලාවෙම මතක් කරේ. බාහිරින් පැමිණෙන අරමුණක් විතරයි. එනිසා මේ කරුණු වටිනවා. ඉතින් මොකද හැම වෙලාවෙම අපි තරහ ආවේ මොකක් නිසාද, කොහින්ද ආවේ, මොකද්ද හේතු කියන කාරණා නොදැන ඉවසුවා කියලා ඒක යහපත්. මං කියන්නේ ඒක ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. ලෝකෝත්තර මාර්ගයේදී තරහ ඇති වෙන නිධානය මොකද්ද, කොහින්ද තරහ එන්නේ, කොතනින්ද එන්නේ. රාගෝ දෝසෝ මෝහෝච අරති රති ලෝමහංසෝ කුතෝ ජා කුතෝ සමුට්ඨාන. කොහින්ද මේ අරතිය, ලොඹු දැහැ ගැනීම, ව්‍යාපාදේ පැමිණෙන්නේ කියලා අර යක්ෂය ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගෝ දෝසෝච මෝහෝච ඊතෝ නිදානං ඊතෝ ජා ඊතෝ සමුට්ඨාන. මෙතනිනුයි හටගන්නේ, මෙතනිනුයි පැමිණෙන්නේ, මෙතනයි පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ තමන් තොලම මේ දේවල් ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒවා ලස්සන ඒ දේශනා සූත්‍ර. එතකොට අපි නිධානය දන්නකොට නැති කරන්න මගක් අපිට තියෙනවා. නැති කළ යුතු මාවත අපිට පේනවා. එයාට නිවැරදි ආකාරයෙන් නැති කරන්න පුළුවන්. එහෙම නැතුව අපි මේ නිධානය නොදැන තමයි අපි නැති කරන්න යන්නේ. බොහෝ අය ඒ තුල අපි බාහිරට ගිහිල්ලා අරය බණින එක නවත්තලා එයාට නින්දා කරලා එයා නිසයි තරහාවේ කියලා මේ කටයුතු කරනව මොනතරම් අඥානද බුද්ධියෙන් තොරද කියන දේවල් නුවණැති කෙනාට තේරෙනවා. මොකද එහෙන් ගිහිල්ලා කවදාවත් නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒව නැති වෙන අවස්ථා තියෙනවා. తాවකාලිකව යටපත් වෙන අවස්ථා තියෙනවා. නමුත් ඒක తాවකාලිකයි. ඒවා අපි කෙනෙක් යහපත් විදිහටත් කරනවා, අයහපත් විදිහටත් කරනවා. නමුත් අපි අද ඉගෙන ගන්න හැම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ නිධානය හොයලා අන්න ඒක නැති කරන එක. මොකද්ද එතකොට මේ ව්‍යාපාදය ඇති වෙන්න හේතුව? අවිද්‍යාව හේවත් අයෝනිසෝ මනසිකාරය. අරමුණේ ඇතිතතු නොදැක ගන්න බැරිකම නිසා ව්‍යාපාදය ඇති වෙනවා. එතකොට දැන් අපිට මේ කොටස ගත්තාම, අදිවාසනා පහතබ්බ කොටස ගත්තාම සීත එනවා, ඌෂ්ණ එනවා. ඒ වගේම පිපාසාව මැසි මදුරු වගේ ස්පර්ශයන් පැමිණෙනවා. අනිත් අය නපුරු වචන කතා කරනවා. කටුක වූ වේදනාවන් පැමිණෙනවා. මේ මොකද්ද? මේ කාය හා සම්බන්ධ වෙලා ඇතිවෙන වේදනාවක් තුල කාය විඥානයේ නිසා ඇතිවෙන අවස්ථාවක් මේ කියන්නේ. එතකොට බලන්න මේ උපදින අපේ කයට ගැටීම නිසා සීත ඌෂ්ණ වෙන්න පුළුවන් සාපිපාසාව කියන එක මේ හැම එකක්ම කයත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. එතකොට මෙතන හැම පළවෙනිම උපදින්නේ මොකද්ද? කාය විඥානය. දුක්ඛ සහගත කාය විඥානය තමයි උපදින්නේ මෙතන. කාය විඥානයේ දෙකක් තියෙනවා, සුඛ සහගත හා දුක්ඛ සහගත කියලා. එතකොට මෙතන අවස්ථාව දුක්ඛ සහගත කාය විඥානය. එතකොට මේ කාය විඥානයේ මුල් අවස්ථාව ගත්තාම දුක්ඛ සහගත වුණාට මේ කාය විඥානයේ, නමුත් මෙතන මේ හිත ඇතුලේ තරහව, දේශය, අකුසල් නැහැ. අර කියන අකුසල ධර්ම 14න් එකක්වත් මේ හිත ඇතුලේ නැහැ. මේ තුල අයෝනිසෝ මනසිකාරය අවිද්‍යාව නැහැ. එතකොට මේ තුල අවිද්‍යාව අයෝනිසෝ මනසිකාරය මේ තුල නැහැ කියන තැන මේක අපි හැමෝටම හමු වුණ ධර්මතාවයක්. එතකොට මේ ධර්මතාවය කියලා කියන්නේ ඒක රහතන් වහන්සේටත් පෘථග්ජන කෙනාටත් මේ උපදින ශාරීරික වේදනාව, සීත ඌෂ්ණ පිපාසාව, මధుරෙක් කෑවම වේදනාව දැනෙන එක, සර්පෙක් කෑවම වේදනාවක් දැනෙන එක, ඒ වගේම ශාරීරික වැදින කටුක, අමනාප, අසහතු වේදනා මේ රහතන් වහන්සේලාටත් වෙනවා, අපිටත් වෙනවා. මේ දුක්ඛ සාගත කාය විඥානේ කාටත් ඇති වෙන එකක්. රහත් වුණා කියලා මේ දුක්ඛ සාගත කාය විඥානේ නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට බොජ්ජංගවල ධර්මයේ සඳහන් වෙන්නේ ඒ මහරහතන් වහන්සේලා පවා ඉවසිය නොහැකිය, යැපිය නොහැකිය, වේදනාවන් වැඩෙනවා, ඉවසන්න බෑ කියලා ඒ කියපු අවස්ථාවේ බොජ්ජංග සූත්‍රවල පවා තියෙන්නේ ඒ රහතන් වහන්සේලාටත් මේ වේදනාව එකයි. එහෙනම් මෙතන අපි මුල් අවස්ථාව ගත්තොත් ඒක කාටත් ස්වභාවයක්. හැබැයි මේක කෙලෙස් අවස්ථාවක් නම් මේකෙන් අපිට කවදාවත් නිදෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ අවස්ථාව කෙලෙස් අවස්ථාවක් නෙවෙයි. අන්න එතනින් පස්සේ මේ දුක්ඛ සාගත කාය විඥානේ ඉපදුනාම සීත නිසා වෙන්න පුළුවන්, ඌෂ්ණ නිසා වෙන්න පුළුවන්, මැසි මඳුරු ආදී නිසා වෙන්න පුළුවන්. මෙන්න මෙතනදී අපිට අන්න අර කියපු මෙනෙහි කරණී මනසිකරණීයේ ධම්මේ අමනසිකරණීයේ ධම්මේ නප්පජානන්ති. මෙන්න මේ කාරණාව අපි තුළ ඉදිරිපත් වෙනවා. ඒ මොහොතේ කාය ස්පර්ශයත් එක්ක අපි මෙනෙහි කළ යුතු දේ මොකද්ද කියලා පුරුදු කරලා හිටියේ නැත්තම් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිෂ්ඨාශ්‍රව කියන මේ දේවල් උපදින ආකාරයට මෙනෙහි කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? නූපන් අකුසලයේ උපදිනවා, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වර්ධනය වෙනවා, වැඩෙනවා. ඉතින් භාවනා කරනකොට අපි මේක දකිනවා. මදුරුවෙක් කෑවහම ඒක අපි ඉවසන්නේ නැතුව ඒ තුළ අපිට ආශ්‍රවයක් අපි තුළ ඇති වෙනවා. අධික සීතලක් ආව මේ පිළිබඳව අට කතාවේ කතා ප්‍රවෘත්ති ගොඩාක් තියෙනවා. නමුත් මේක දේශනාව දීර්ඝ වෙන නිසා මේක මම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ආන් ඒ නිසා මේ ඒ වෙලාවට අපි තුල ආශ්‍රව එන්නේ අපේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක. ඉතින් භාවනා කරන කෙනා යෝනිසෝ මනසිකාරය දන්නවනම් මේ කියන කාරණා උපදිනකොට සීත ඌෂ්ණ මැසි මදුරු අවුසුලන් නපුරු කොට කියන වචනයෝ ශාරීරික වේදනාවන් පැමිණෙනකොට අන්න ඔහු යෝනිසෝ මනසිකාරයෙන් මේක දිහා බලනවා. එතන උපදින වේදනාව ගැන නුවණින් මෙනෙහි කරනවා. ඔහු ඉන්ද්‍රිය භාවනාව මෙතෙන්ට යොදා ගන්නවා. මේ කාය සම්පස්සේ නිසා මේ සතර මහා ධාතු කය සතර මහා ධාතු ආකාර විකාර වීම නිසා රූපේ ඇති රුප්පණ ලක්ෂණේ නිසා රුප්පදීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. සීතෙන් උස්නෙන් මේ කය රූපය විනාශ වෙනවා විකාර භාවයටපත්. එතකොට මේ රූපය රුප්පණය වීම නිසා සීත උස්න මැසි මදුරු ආදී දේවල් වලින් මේ සතර මහා ධාතු ආකාර විකාර වීම නිසා ඒ ස්පර්ශය නිසා කාය සම්පස්සේ නිසා වේදනාවක් හටගත්තා. ඕක තමයි ඇත්ත. එතකොට මේ වේදනාව සංකතයි, පටිච්ච සමුප්පන්තයි, අනිත්‍යයි, හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මේ වේදනාව මම හෝ මගේ දෙයක් නෙවෙයි. මේ වේදනාව කය නිසා සතර මහා ධාතු ස්පර්ශය නිසා හටගත්තට මේ වේදනාව කයට අයිති දෙයක්ුත් නෙවෙයි. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවට අයිති එකක් නෙවෙයි. මේ වේදනාව සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතිනවා. නමුත් මේක මම හෝ මගේ දෙයක් නෙවෙයි. මේක නিত্য දෙයක් නෙවෙයි. මේ වේදනාව අනිත්‍යයි. මේ ප්‍රත්‍ය නැති වෙනකොට මේ වේදනාව නැති වෙලා යනවා කියලා කෙනෙකුට ඔන්න ඔය විදිහට මේ වේදනාව සංකතයි, පටිච්ච සම්පන්නයි, අනිත්‍යයි කියලා සත්ව බුද්ධගල භාවයෙන් මිදිලා පඤ්ඤාප්තිය ඉක්මවලා කෙනෙකුට මේ වේදනාව දිහා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන්ගේ වේදනාව ඒ විදිහට බලන කෙනාට අර කියපු ඉවසීම කියන එක ඔහුට පුරුදු වෙනවා. ඉතින් මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ තුලින් ඔහුට පුළුවන්කම තියෙනවා ආයර මතුවෙන වේදනාව. ඒ මතුවෙන වේදනාව අරමුණු කරගෙන ඒ වේදනාව ඇසුරු කරගෙන තියෙන සතර මහා ධාතු කය බලන්න පුළුවන්. මොකද ඒ අයෝනිසෝ මනසිකාරයේ ඉන්නේ මගේ කය, මගේ අත කැක්කුමයි, මගේ කකුල් කැක්කුමයි කියලා මෙන්න මේ විදිහට මේ ඔක්කොම වේදනාව රූපෙට ආරෝපණය කරලයි පැමිණෙන්නේ. ඒ නිසා අපිට මේ ඇත්තටම මේ වේදනාව රූපෙට අයිති එකක්ද කියලා සතර මහා ධාතු කය පරීක්ෂා කරලා බලනවා. මේක මම හෝ මගේ එකක් නෙවෙයි. මේ රූපේ ස්වභාවය මෙන්න මේකයි. මේ රූපේ සතර මහා ධාතු රූපය ආකාර විකාර වෙනකොට ඒ ඇති වෙන ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ සතර මහා ධාතු කය මම හෝ මගේ දෙයක් හෝ මේ රූපෙට වේදනාව දැනෙනවා නෙවෙයි කියලා කෙනෙකුට ශක්තිපමණින් නුවණින් ඒ වේදනාව දිහා සලකා ගන්න පුළුවන්. එහෙම බලන කෙනාට අන්න ඒ අසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකක් මතුවෙනවා. මේ වේදනාව මමත් නෙවෙයි. එහෙනම් ස්පර්ශ නිසා ඇතිවෙච්ච වේදනාව මමත් නෙවෙයි. රූපය මම නෙවෙයි වගේම වේදනාව මමත් නෙවෙයි. කොහොමද එයා බලන්නේ? මේ වේදනා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. දුක් වේදනාව තියෙනකොට සැප වේදනා, උපේක්ෂා වේදනා නැහැ. සැප වේදනාව තියෙනකොට දුක් වේදනාව, උපේක්ෂාව නැහැ. එහෙනම් මම දුක් වේදනාව මම වුණොත් කොයි වේදනාවටද මම කියන්නේ? දුක් වේදනාව නැති තැන සැප වේදනාව තියෙනවා. එතකොට සැප වේදනාව මම වුණොත් එතකොට මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවද? කොයි වේදනාවටද මම කියන්නේ? මේක ඇති කල්ලි මේක නෑ, මේක ඇති කල්ලි මේක නෑ කියලා ඔහු නොවනින් සලකලා බලනකොට ඒ ස්පර්ශය නිසා සැප වේදනාවට හේතු ස්පර්ශය නිසා වේදනාවක් උපදිනවා. දුක් වේදනාවට හේතු ස්පර්ශය නිසා දුක් වේදනාවක් උපදිනවා. මේ වේදනාවද ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා, අනිත්‍යයි, සංගතයි, පටිච්ච සම්පන්නයි කියලා ඔහු මතුවෙච්චි වේදනාව දිහා අනාත්මව අන්න අර විදියට බලන්න බලන්න ඔහුට වේදනාව නැති වෙලා යනවා. වේදනාව ඉවසන කෙනෙක් වෙනවා. ඔන්න ඔය මාර්ගය, ඕක තමයි ආර්ය වූ අනාස වූ මනාව දුක් ගෙවීම පිණිස පවතින සම්මාදිට්ඨිය. එතකොට මේකේ නිධානය ඔහු දන්නවා, පරමාර්ථය දන්නවා, එතන තියෙන ධර්මතා ටික දන්නවා. නාම රූප ටික ඔහුට මතුවෙනවා. ඒ නාම රූප ටික මතු කරගෙන ඊට පස්සේ ਉਹ බලනෝයි ප්‍රත්‍ය ටික. අන්න ඒ ප්‍රත්‍ය බලනකොට ඌට පේනවා මේ වේදනාව හටගත්තේ මේ කාය සම්පස්සේ නිසා. කාය සම්පස්සේ නැති වෙනකොට ඒ වේදනාව නැති වෙලා යනවා කියලා ඌ දකිනවා. වේදනාවේ ප්‍රත්‍යක් දෙනවා. ප්‍රත්‍යද මම නොවේ, ප්‍රත්‍ය කවුරුවත් ඇති කළ එකක් නෙවෙයි. ඒ මේ රූපය ආකාර විකාර වීම නිසා වේදනාවන් උපදින. නමුත් අපි මේ අනාත්ම වූ දේවල් කෙරේ ගැටීම ඇති කර අපිට සීත ඇති වුණත් සමහරට මේ අවිඥානික දේවල් වල පවා අපි ගැටීම ඇති කරගන්නේ අපි කොයි තරම් අයෝනිසෝ මනසිකාරය නිසාද. සමහර කෙනෙකු තමන්ගේ වරද නිසාම තමන්ට වේදනාවක් ඇති වුණොත් ඒකටත් කිපෙනවා. අර අනාත්ම වූ වස්තු කෙරෙස් සමහර විට තරහ ඇති වෙන අවස්ථා එනවා. එක්කෝ රටට බනිනවා, එක්කෝ බාහිර පරිසරයට බනිනවා, එක්කෝ ඉන්න අයට බනිනවා. මේ වගේ දේවල් ඒ අයෝනිසෝ මනසිකාරය නිසා ඇති වෙන දේවල්. ඉතින් ආන්න ඒ විදිහට මේ ඉවසීම තුළ අපිට මාර්ගයක් උපදවාගෙන සම්මාදිට්ඨිය මතු කරගෙන දර්ශනයක් මතු කරගෙන යන්න පුළුවන් පැතිකඩක් මේ වගේ අපිට මතු වෙනවා. ඉතින් ඒ නිසා ඉතාමත් වටිනා ඒ මාර්තුකාවක් ධර්ම කොට්ටාසයක් මේක. අපි මේ ධර්ම කොට්ටාසය මේක නැවත නැවත අහලා මේක ජීවිතයට එකතු කරගෙන අපේ භාවනාවට එකතු කරගත්තොත් අපිට අර උපදින වේදනා දුක් හැට අර පීඩා හැම එකක්ම ධර්මයේ මතු කරගන්න අවස්ථාවක් වෙනවා. හොඳයි, එතකොට මේ දේශනාව අපි අද අදිවාසනා පහතබ්බා කියන දහම් කොටස කතා කරේ. ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ කතමේ ධම්මා පරිවජ්ජනා පහතබ්බා කියන එක. ඉතින් ඒ කොටස අපිට කතා කරන්න කාල වේලාව මදි වෙයි. අපි ඒ කොටස හා ඉතුරු කොටස් ටික අපි ඊළඟ දවසේ කතා කරන්න මේ උත්සාහවත් වෙනවා. මොකද මේක දහම් කරුණු ටිකක් මතු වෙච්ච නිසා මේ කාරණාව මම ඉදිරියට කරගෙන ගියා. එතකොට අපිට මේ ඉවසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආශ්‍රව දුරු කරගන්න මේ වගේ මේ සබ්බාසව සූත්‍රයේ තියෙන මේ කොයි කොයි කොටස ගත්තත් මේ වගේ දහම් කරුණු නිවන දක්වා මතු කරගන්න පුළුවන්. ඒ තුළින් ආශ්‍රව දුරු කරගන්න පුළුවන් පැතිකඩවල් නොඑක් මතු වෙනවා. නිදර්ශනා පහතබ්බා, සංවරා පහතබ්බා කියන මේ කරුණු කාරණා ගත්තත් හැම වෙලාවෙම ඒ හැම එකකම සම්මාදිට්ඨිය දෙවැදෑරුම්ව තියෙනවා. ලෞකිකව කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් යුක්ත වූ දහමක් තුල අපි ඒවා තුල අපි ආශ්‍රව නැති කරගන්නවා. ඒ වගේම ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගයේ අනුව ගියපු පැත්තගෙනුත් ආශ්‍රවයක් ආශ්‍රව නැති කරගන්නවා අපි. ඉතින් එතකොට මේ විදිහට මේ හැම කාරණාවක් දිහාම බැලුවාම එතකොට අපි මේ අපි ලෝකෝත්තර මාර්ගයේ පැත්තෙන් ගත්තාම ඒ විදිහට කෙනෙකුට මේ හේතුව නිධානය ආශ්‍රවයන් උපදින ආකාරය බලල නැති කරන්න පුළුවන්. ආශ්‍රව කියන්නේ මොනවද කියලා හොඳින් අපි තේරුම් අරගෙන ඉන්න ඕනේ. මෙනෙහි කළ යුතු දේ, මෙනෙහි නොකළ යුතු දේ මොනවද කියලා අපි තේරුම් අරගෙන ඉන්න ඕනේ. අන්න එහෙම කටයුතු කරොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ ආශ්‍රව නැති කරගන්න. එතකොට අපි දර්ශනයට පත්වෙච්ච කෙනා මේ කියන ක්‍රමෝපායන් මගින් මේ ඒ ඒ ආශ්‍රව නැති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට හොඳයි, එහෙමනම් මේ වෙලාවේ අපි සාකච්ඡාවට ඉඩ තබලා මේ කතා කරපු දේ තුළින් තව අපිට මතු කරගන්න දේවල් තියෙනවා නම් හෝ මේ හැමදෙනාම භාවනා කරගෙන යන ඒ භාවනා වැඩපිළිවෙල තුළ අපිට ප්‍රශ්න ගැටලු හෝ භාවනා දහම් ගැටලු කමටහන් සුද්ධ කර ගැනීම තියෙනවා නම් ඒ දේවල් වලට අපි ඉඩ අවකාශ සලසලා දෙනවා. මොකද අපි මේකත් එක්ක අපේ භාවනා වැඩපිළිවෙලත් අපි අරගෙන යන්න ඕනේ. ඒවා කඩ නොකර අරගෙන යන්න ඕනේ. ප්‍රායෝගික පුහුණුව කියන එක අත්‍යවශ්‍ය දෙයක්. දැන් මම මේ හැම වෙලාවෙම මහන්සි වෙවි ඒ පැත්තට බර කරමින් මේ කරුණු කාරණා පෙන්වන්නේ මේ ප්‍රායෝගික පුහුණුව අපිට අවශ්‍ය නිසා. එතකොට අපි පුහුණුව අපි හැම යම් අවස්ථාවල අපි විවේකයක් අරගෙන ඒක තැනක ඉඳගෙනුත් කරනවා. ඒ වගේම මේ පුහුණුව අපි එදිනදා ජීවිතයට සම්බන්ධ කරන රැකී ආරක්ෂාවට සම්බන්ධ කරගෙන අපි මේ දේවල් කරනවා. ඒ නිසා සමහර අය ඒ කොයිතරම් ප්‍රශ්න ගැටලු තිබ්බත් බණහන එක කරගෙන යනවා. ධර්මයේ ජීවිතයට මෙනෙහි කරන එක ඒවා ඒ අතර පවා නුවණින් මෙනෙහි කරන ඒවා සිද්ධ කරනවා. දහම් කරුණු තමන්ගේ ජීවිතයට ගලප ගන්නවා. හොඳයි, ඉතින් ඒ නිසා ඒ කර්මස්ථානයන් පිළිබඳ හෝ මේ දේශනාව තුළ ඇති වෙන ප්‍රශ්න ගැටළු තියෙනවනම්, ඒ වගේම මේ තුල අපිට මතු කරගත යුතු තවත් පැති තියෙනවනම් ඒවා මතු කරගන්න ඉඩ අවකාශ සලසනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු 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 සාන්නස බොහොම ඉතාමත්ම වටිනා ධර්ම සාකච්ඡාවක් ධර්ම කරුණු තමයි ඔබ වහන්සේ අද පැහැදිලි කරේ. විශේෂම මේ කාලයේ හැටියට අපට අවශ්‍ය කාරණාවක් තමයි විසීම සහ අව්‍යාපාදය කියන කරුණු වගා කර ගැනීම. මම හිතන්නේ අපේ ඔද ප්‍රශ්න කිහිපයක් ඇතුළත් තියෙන සාන්නස මුලින්ම මම ඉදිරිපත් වෙනවා මේ එඩ්වර්ඩ් මහත්මයාට ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
සමස බොහොම පින් අර මයිකල් මහත්ත කිව්වාගේ අපිට ගොඩක් දේවල් ඔබ වහන්සේ බොහෝම ත්‍රිපිටකය පරිශීලනය කළා, තවත් අටුවටික පරිශීලනය කළා, අපිට මේ දෙන දහම් දැනුමට බොහොම පින්. මේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. මේ ඒ වගේම ධර්ම අවබෝධය ස්වාමීන් වහන්ස, මේ දැන් ඉවසීම කියනකොට අපි ගත්තොත් දැන් අන්‍ය තීර්ථකයන්නුත් හැම වෙලාවෙම දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ තියෙන කාම ලෝකයේ අපිට මේ තියෙන මනුස්ස ශරීරයක් කියන එක දැක්කම ඒකේ කාමය ඉක්මම ගිහිල්ල මේක දැන් පටවි ස්වභාවයක්, එහෙම නැත්නම් අට්ටි ඇටසැකිල්ලක් ඒ වගේ සංඥාවකින්නේ අපි එතකොට මේක කාමයන් ඉක්මවල යන්නේ, එතකොට ඒක ඉවසනවා කියන තැන. එතකොට ඔය ඔක්කොගෙම ගියත් අන්තිමට ඒ කට්ටියත් කරලා තියෙන්නේ ඒ කියන්නේ යම් කාමයන් ඉවසීමක්, ඒ වගේම රූපයන් ඉවසීමක්, ඒ වගේම අරූපයන්ට ගියාම ඒ අරූප තත්වයන් ඉවසීමක්නේ. එතකොට අන්න ඒ තත්වයන්ට යෑමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ චතුරාර්ය සත්‍ය ධර්මයත් එක්ක යන ඉවසීමේ. අපි දැන් අර කට්ටියත් ඒ කට්ටියගේ මට්ටමින් ගත්තොත් තමන්ගේ ලෝකේ තියෙන මනුස්ස ශරීරයක් කාමය නොයන විදියට භාවනා කළා, ඒ කියන්නේ ඒකත් යෝනිසෝ මනසිකාරයක් මේක විදියට. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් වැළකිලා යෝනිසෝ මනසිකාරයකට හිත තියමක් තමයි එතෙන් දිත් වෙන්නේ. පටවි ස්වභාවයක් හෝ අට්ටික සංඥාවක් හෝ අසුභයක් හෝ. එතකොට අපිත් ඒකමයි කරන්නේ, අපිත් මේ අන්නේ තියපිටුව කරන එකමයි කරන්නේ. දැන් අසුභ භාවනාවක් වගේ අපේ ඉවසීමත් එතන ඒ මට්ටමටයි තියෙන්නේ. නැතුව මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ චතුරාර්ය සත්‍ය ධර්මයත් එක්ක යන විදියකට නෙවෙයි කියන එක ස්වාමීන් වහන්සේ අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න විදියක් තියෙනවද? තෙරුවන් සරණ.
ඔව් හොඳයි එඩ්වර්ඩ් මහත්තයා. ඔව් ඒ අපිට සූත්‍රවල පවා හම්බෙනවා. ඇතැම් අන්‍ය තීර්ථකයන් කතා කරනවා අපිත් රූපය ආදීනව දන්නවා, අපිත් රූපය ආස්වාදයේ දකිනවා, අපිත් පංච උපාදානස්කන්ධය ආදීනව බලනවා, අපිත් කාමයේ ආදීනව බලනවා. ඉතින් එහිලා ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේගේ අපේ අතර වෙනස මොකක්ද? අපිත් ඉවසනවා කියන කාරණා පිළිබඳව ඇතැම් අන්‍ය තීර්ථක අය පවා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයෙන් අහපු අවස්ථාව තියෙනවා. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේට මේ කාරණාව පැමිණිහම උන්වහන්සේ දේශනා කරන්නේ ඒ අන්‍ය තීර්ථකයන් ඒ දැනගත්තට ඒ දේවල් වල සර්ව සම්පූර්ණ සියලු ආකාරයෙන් දැනගන්නේ නැහැ. රූපේ දැනගත්තට රූපේ ආස්වාදේ මොකද්ද, ආදීනව මොකද්ද, නිස්සරණේ මොකද්ද කියලා දන්නේ නැහැ. රූපේ ආස්වාදේ ආදීනව දන්නවා, හැබැයි නිස්සරණේ ඔවුන් දන්නේ නැහැ. රූපේ සමුදේ දන්නේ නැහැ, රූපේ අත්තංගමේ දන්නේ නැහැ. එතකොට ඇත්තටම මේ ශාසනයේ අන්‍ය ශාසනවලයි ඇති වෙනස තමයි මේ ප්‍රත්‍ය පිළිබඳව, මේ හේතුඵල දහම පිළිබඳව දර්ශනයේ පටිච්ච සමුප්පාද දර්ශනය වෙන ශාසනවල නැහැ. නමුත් ආදීනව බලන එක මේ පංච උපාදාන රූපස්කන්ධ වේදනාස්කන්ධ උපාදාන මේවා ඕන තැනක කතා වෙනවා. අන්‍ය ශාසනවලත් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආශ්‍රව පිළිබඳව සඳහන් වුණා. නමුත් මෙන්න මේ කියන හේතුඵල දහම හටගත්ත දේ හටගත්ත සැනින් බිඳිලා යනවා කියන මේ ප්‍රත්‍ය නිසා හටගන්නවා ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියන මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ බුදු කෙනෙක් විතරයි පෙන්වන්නේ. ඉතින් ඒක අපිට කතා කරොත් එහෙම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන ධර්ම දේශනා කරන්න කියලා කල්පනා කරනකොට ආලාර කාලාම උද්දකරාම පුත්‍රාදී මේ කෙනාට නම් වහා ධර්මය අවබෝධ වෙනවා. බණ කියන්න යන්න ඕනි කියලා බලනකොට ඔහු අරූපේ ඉපදිලා තියෙනවා. ඉතින් එතකොට මෙයාලා මේ භවයේ කෙලවරට ගියපු අය. හැබැයි එයාලත් ගියේ අර කිව්වා වගේ කාමයන්ගේ මේ කාමය සම්පූර්ණයෙන්ම යටපත් කරලා ගියේ. හැබැයි නමුත් එයාලා නැවත කාම ලෝකෙට එනවා. ඇයි එන්නේ? යාලා බලපු තැන මේ කියන හේතුඵල ධම නැහැ. එතනත් ඒ කට්ටිය ඒ රූප භවය තුළ ඒ ධර්මතාවයන් හටගෙන නිරුද්ධ වෙන බව දන්නේ නැහැ. අන්න ඒ නොදැකීම නිසා ඒ හේතුඵල ධම නිදානේ නොදන්නාකම නිසා ඔහු නැවතත් ආපහු වෙනවා. ඉතින් ඒ නිසා කොයිතරම් ආදීනව බැලුවත් ධාතු වශයෙන් බැලුවත් අසුබ වශයෙන් බලන අය ඉන්නවා. හැබැයි මෙහි මේ අසුභය බලලා බලලා රූපේ ආදීනෝ බැලුවට ඇත්තටම මේ රූපේ සුභවත් අසුභවක්වත් නැහැ. මේ රූපය තමන්ගේ අවිද්‍යාව නිසයි කෙලසෙන්නේ. මේ තරහ වෙන්නේ තමන්ගේ අයෝනිසෝ මනසිකාරයේ නිසයි කියන මේ ධර්ම න්‍යාය අන් අයට අහුවෙන්නේ නැහැ. ඉතින් ආන්ගේ නිසාම හේතුඵල ධම නිධානය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ හැම එකක්ම තමන් තුළයි හටගන්නේ. මේකට නිධානය අවිද්‍යාව සංඛාරය කියන කාරණාව අන්‍ය තීර්ථයකට අහුවෙන්නෙත් නෑ. ඒ වගේම මේ හටගන්න ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න භාවය අහුවෙන්නෙත් නෑ. අන්න ඒක තමයි මෙතන වෙනස. ඒක දැක්ක කෙනා විතර ඒකත් එක්ක આવොත් තමයි මේ සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙන්නේ. අපි කියවන ධම්මට්ඨි ඥානය දර්ශනයේ ditthi visuddhiye සම්පූර්ණ වෙන්න කාරණා දෙකක් ඕන. එකක් තමයි නාම රූප පරිච්ඡේද ඥානය, අනික ප්‍රත්‍ය පරිග්‍රහව. හේතුඵල ධම පටිච්ච සම්පාදේ. මෙන්න මේකත් සම්පූර්ණ වෙන්න ඕන. එතකොට තමයි සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ. නමුත් අන්‍යයගේ සම්මාදිට්ඨිය එක කොටසයි. ඇතැම් අයගේ සම්මාදිට්ඨිය තියෙන, ඇතැම් අය සම්පූර්ණ මිත්‍යා. නමුත් ඇතැම් අයගේ මෙනෙහි කිරීම අසුභය හරි. නමුත් ඒක එක කොටසයි. ඔවුන්ගේ දේවල් හටගන්නේ නැති වෙන්නේ කොහොමද කියන එක හේතුඵල ධම දන්නේ නැහැ. අන්න ඒක තමයි මේ ආර්ය ශාසනයේ ඇති වෙනස. තෙරුවන් සරණයි.
බොම්පින් බොම්පින් සාරින වාස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න උත්තරන් මෙහෙණින් වහන්සේ.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
ඔව් තෙරුවන් සරණයි.
මෙයාගේම ප්‍රශ්නේ තව පොඩ්ඩක් මට දැනගන්න ඕනේ. දැන් රූපේ ආස්වාදයම දෘෂ්ටියක් නේද අපේ හැමෝටම? ඒ කියන්නේ ඒකේ ආදීනව නොදකින එකම.
ඔව් ඔව් ඒක අපි ඔයිට ඉස්සෙල්ලත් කතා කරා අපි මේ ආස්වාද දෘෂ්ටිය කියලා. එතකොට රූපේ ආස්වාදය කෙලෙහි අපි තුල ඇති වෙන්නේ දෘෂ්ටිය. රූප ආස්වාදයේ රූපෙන් එන්නේ කියන එක ඇති කරගත්තාම ඒක ආස්වාද දෘෂ්ටියක් වෙනවා. දැන් ආස්වාදේ අනිකක්, දෘෂ්ටිය අනිකක්, රූපය අනිකක්. එතකොට රූපය නිසා ආස්වාදේ ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට සැප වේදනාවට හේතු ස්පර්ශය නිසා සැප වේදනාව වෙනවා. දැන් මේ ආස්වාදයක් ආවා. හැබැයි ඒ සැප වේදනාවේ ආස්වාදයේ ආවේ රූපෙනුයි කියලා කෙනෙක් හිතුවොත් අන්න ඒක ආස්වාද දෘෂ්ටිය වෙනවා. එතකොට ඒ නිසා යා රූපය අල්ලන, රූපේ උපාදාන කරගන්න, රූපේ හොයන, රූපේ දැඩිව ගන්නේ ඒ ආස්වාදයේ ආවේ රූපෙන් කියලා. ඒ නිසා ඒ අපිට ওই ditthi කතාවල පෙන්වන්නේ ආස්වාදය අනිකක්, ditthi අනිකක්, ඒ වගේම රූපේ අනිකක්. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ආස්වාදය ආස්වාදයක් පමණයි. ඒ ආස්වාදයේ ස්පර්ශය නිසා හටගත්ත දෙයක්. ඒක ස්පර්ශ නැති වෙනකොට නැති වෙන එක. ඒක රූපෙට අයිති එකකුත් නෙවෙයි. ඒ වේදනා ධර්මයක්. ඒ වේදනාවද ප්‍රත්‍ය නිසා හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් ඒ රූපෙන් මේ ආස්වාදයේ පැමිණියා කියන තැනට එන්නේ නැහැ. අන්න එහෙම ගත්තොත් තමයි යාට ඒක දෘෂ්ටියක් වෙන්නේ.
අපේ හැමෝටම තව පොඩි ප්‍රශ්න තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ හැමෝම රූප භූමිය අරූප භූමියේදී ඒ රහතන් වහන්සේලාගේ ක්‍රියා සිත් සම්බන්ධ වන ආකාරය පොඩ්ඩක් විස්තර කරන්න.
ඔව් ඒක ඔයිට ඉස්සලත් මගිනුත් එක මහත්තයෙක් ඇහුවා සමහර විට මේ රූප භූමිය ගත්තාම රූපාවචර ක්‍රියාසිත් තියෙනවා අරූප භූමිය අරූපාවචර ක්‍රියාසිත් තියෙනවා එතකොට රූප භූමිය ඇති වෙන්න පුළුවන් රූප භූමිය ඇති වෙන්න පුළුවන් කාමාවචර රූපාවචර අරූපාවචර සියලු සිත් ඇති වෙන්න පුළුවන් නමුත් රූප භූමියට අයිති වෙන්නේ රූප භූමිය පරියාපන්න වෙන්නේ රූපාවචර කුසල් සිත් විපාක සිත් ක්‍රියා සිත් කියන මේ ධර්මතා. එතකොට රූපාවචර භූමියේ රහතන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා නම් ඒ රහතන් වහන්සේට අපි දන්නවා කුසල් සිත් අකුසල් සිත් ඇති වෙන්නේ නැහැ. එතකොට රූපාවචර වේවා කාමාවචර අරූපාවචර හෝ කුසල් ඇති වෙන්නේ නැහැ රහතන් වහන්සේලාට. එතකොට විපාක සිත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේලා ඒ ධ්‍යාන සුවය විඳිනකොට එතකොට විපාකයක් වශයෙන් ප්‍රතිසන්දි ගත්තට රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න නැවත රූපාවචර ධ්‍යාන උපදවා ගන්නව නම් ඒ කටයුතු කරන්නේ රූපාවචර එතකොට ධ්‍යාන උපදින්නේ රූපාවචර ක්‍රියාසි රූපාවචර එතකොට යා ප්‍රථම ධ්‍යානෙ ඉන්න බ්‍රහ්ම ලෝකයේ ඉන්න රහතන් වහන්සේ නමක් උන්වහන්සේ නැවත ඉතින් කුස දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා උන්වහන්සේ ඉහළ ඉහළ ධ්‍යාන උපදවා ගන්න අවශ්‍ය කියලා හිතමුත් ක්‍රියාසිත් තමයි ඒ වෙලාවට උපදින්නේ. හැබැයි ඒ රහතන් වහන්සේට ඒ ධ්‍යාන උපදවා ගන්න කරන පරිකර්ම ගත්තාම කාමාවචර ක්‍රියාසිත්. එතකොට හැම වෙලාවෙම ධ්‍යානයක් උපදවා ගන්න ඒ සඳහා යෝනිසෝ මනසිකාරයේ ධ්‍යානයේ වැඩි යෙදුතු එකක් වෙනවා. එතකොට ඒ වැඩිම කරන්නේ කාමාවචර ක්‍රියාසිත තුළින්. එතකොට අපි කියමු රූපාවචර ලෝකේ ඉන්න රහතන් වහන්සේ රහත් වෙච්ච බ්‍රහ්ම කෙනෙක් බ්‍රහ්මයා රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න රහතන් වහන්සේ නමක් මනුස්ස ලෝකෙට එනවා. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා බණ කියනවා. මේ අවස්ථාවල ඒ රහත් වූ බ්‍රහ්මයා පහළ වෙන්නේ කාමාවචර ක්‍රියාසි ධර්මදේශනාදී මේ දේවල් සිද්ධ කරනකොට. නමුත් අර බ්‍රහ්ම ලෝකේ ඉන්න රහතන් වහන්සේ නමක් කුසල් සිත් ධ්‍යාන කුසල් සිත් ඒවා ක්‍රියා විහාන කුසල් ඊට පස්සේ විපාකේ නම් ඒක විපාක ක්‍රියා නෙවෙයි. එතකොට අරූපාවචර ලෝකේ ගත්තත් අරූපාවචර ලෝකයේ අය එහෙම කාම ලෝකෙට නැවතෙන්නේ නැහැ. නමුත් එතන අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න සත්වයාට එතන පහළ වීම වශයෙන් උපදින්නේ අරූපාවචර විපාක සිතක්. නැවත නැවත ඒ සෝවාන් ඵලයට පත් වෙලා ඒ බ්‍රහ්මයේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ඉන්න බ්‍රහ්මයා එතෙන්ට ගියෝ සෝවාන් වෙලා ඊට පස්සේ ඉතිරි මාර්ග සඳහා පරිකර්ම කරනවා නම් ඒ වෙලාවේ උපදින්නේ ඒ අරූපාවචර ලෝකේ ඉන්න බ්‍රහ්මයාටත් කාමාවචර සිත් වලින් තමයි පරිකර්ම කරන්නේ. ඊට පස්සේ ඒ බ්‍රහ්මයා ධ්‍යාන උපදවා ගත්තොත් දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා අන්න ඒ වෙලාවේ අරූපාවචර ක්‍රියාසිතොන් ඒ රහතන් වහන්සේට ඔබ දැන් රහත් උනන් පස්සේ මේක පටලවා ගන්න එපා. හැම වෙලාවෙම යම් කිසි අරූපාවචර ලෝකෙට බ්‍රහ්මයේ පැමිණියොත් සෝවාන් වෙලා පැමිණියොත් දැන් ඒ රහත් වෙනකන් ඒ බ්‍රහ්මයාට ක්‍රියාසිත උපදින්නේ නැහැ. එතකොට මේ කියන සහේතුක ක්‍රියාසිත උපදින්නේ නැහැ. හැබැයි මම් වෙලාවක පරිකර්ම කරලා රහත් උනන් පස්සේ අන්න එතනින් පස්සේ බ්‍රහ්මයාට අරූපාවචර විපාක සිත් හා අරූපාවචර ක්‍රියාසිත් විතරයි පහළ වෙන්නේ. එතින් පස්සේ කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. එතකොට නමුත් මේ අරූපාවචර රහත් වෙච්ච බ්‍රහ්ම රාජයාට පුළුවන්කම තියෙන ඕනනම් දිට්ඨ ධම්ම සුඛ විහරණයේ සඳහා තව තව අරූප ඉහළ ඉහළ අරූප ධ්‍යාන උපදවා ගත්තොත් ඒ අවස්ථාවල අරූපාවචර ක්‍රියාසිත් පහළ වෙන අවස්ථා තියෙනවා. එතකොට රහත් උනම් පස්සේ පමණයි ඒ සිත් පහළ වෙන්නේ. එතකොට අරූප ලෝකේ ඉන්න අයටත් කාමාවචර ක්‍රියාසිත් පහළ වෙන්න පුළුවන්. ඒ පහළ වෙන්නේ කොහොමද? සුඛ විහරණයේ සඳහා දිට්ඨ ධම්ම සුඛ විහරණයේ සඳහා ඒ ධ්‍යාන අලුතෙන් ධ්‍යාන උපදවාගෙන ඉන්න අවස්ථාවේ රූපාවචර හෝ අරූපාවචර ක්‍රියාසිත් පහළ වෙනවා. ඒ වගේම ඒ බ්‍රහ්ම රාජවරු රූපාවචර බ්‍රහ්ම රාජවරු නම් ඇවිල්ලා ධර්ම දේශනා කරනකොට ලංකාවට ඇවිල්ලා වන්දනා කරනකොට ආදී තැන්වල ඒ රහත් බ්‍රහ්මයාණන් වහන්සේලාට කාමාවචර ක්‍රියාසිත් පහළ වෙනවා. තෙරුවන්සරණයි.
බොහොම පින් අපේ හාමුදුරුවනේ පැහැදිලි වුණා. තෙරුවන් සරණයි.
හොඳයි, විසාකා මහත්මිය.
තෙරුවන් සරණයි. අවසරයි
ස්වාමීනි.
ඉවසීමෙන් දුරු කරන්න ඕන ආශ්‍රව ගැනනේ ඔබ වහන්සේ අද දේශනා කරන්නේ. එතකොට මගේ ප්‍රශ්නයක් දෙකක් තියෙනවා. දැන් අපි දැන් භාවනා කරගෙන යනකොට ගොඩක් වෙලාවට ධාතු ස්වභාවයන් මතු වෙනවා නම් ඉක්මනටම දැන් එක්කෝ තේජෝ ධාතු ස්වභාවය හරි පඨවි ධාතු ස්වභාවය හරි මොකක් හරි ධාතු ස්වභාවයකට අත්දැකීමක් තියෙනකොට එතකොට ඔතන විශේෂයෙන්ම ගක්ම තීව්‍රව ඒ ධාතු ස්වභාවය දැනනකොට මට තේරෙනවා මේකට අවශ්‍ය මට හිතෙනවා දැන් ඉවසීම තමයි මේකට අවශ්‍ය කියලා. එතකොට දැන් ඒ අවස්ථාවේදී සාමිනාංශ දැන් ඒක ඉවසීමෙන් පහත් තබන අවස්ථාවක් නිසා එතකොට මානසිකාර කියන්නේ දර්ශනයත් උත්තර ගේනවද කියන එක ප්‍රශ්නයක්. දැන් අර වෙනම එකක් තියෙනවානේ දස්සනා පහත් තබ මේ කොහොමද මේක අපි හිතමු රස්නයක් උගාක්ම ගිනි ඇවිලෙනවා වගේ. ඒ කියන්නේ දැන් ගින්දරේ ස්වභාවය තමයි මේ අත්දැකීමක් ලැබෙනවා. දැන් ගින්දරේ ස්වභාවය හොඳට බලාගෙන ඉඳලා මේක ඒ ඕනනම් ඉතින් එක සැරයක් වගේ දැන් මේක කොහොමද හේතු නිසා ඇති වෙලා නැති වෙන දෙයක් කියලා කියාගෙන වගේ බලාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒට අමතරව ඕනනම් ඉතින් අර මානසිකාරක් කරන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම මගේ ප්‍රශ්නේ තමයි දැන් ඔය එක එක ආසව එක එක ඒවයින් කරන්නේ මේ වෙලාවේ ඉවසීමෙන් අස් කරන ආස්ත වලට මොනවද තියෙන නම. ඒ වගේම ඒ ක්‍රම ඔක්කොම 10ම මේ ඒ කියන්නේ එක වෙලාවකට එන්න පුළුවන්ද? දැන් අපි වෙන් කළා පෙන්වුවට බුදුහාමතර වෙන් කළා පෙන්වුවට අනිත් ක්‍රම දසන පහතබ්බා ඒ අනිත් ක්‍රමත් එතෙන් ඒ වගේ තැන් වලට යෙදෙනවා වගේ නේද කියන එක තමයි මගේ ප්‍රශ්නේ ස්වාමීනා.
හොඳයි, ඔය ප්‍රශ්නෙත් හොඳයි. ඇත්තට අපිට සූත්‍රයේ පෙළකට පෙන්නලා තිබුණාට ඇත්තටම මුලින් පෙන්නලා තියෙන දසනා පහතබ්බා කියන ඇත්තට මේවා මුලින් මුලින් ඇති කරගත යුතු ආකාරය පිළිබඳව පෙළ ගැස්වීමක්. මොකද මේ අපි යට යට තියෙන අදිවාසනා විනෝදනා පහතබ්බා මේ දේවල් වලට දර්ශනයක් නැතුව මේ දේවල් වල කටයුතු කරා කියලා ඵලයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මුලින්ම දසනා පහතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ මාතෘකා කරේ. ඊට පස්සේ සංවරා පහතබ්බා කියන එක ඊට පස්සේ වැදගත් ප්‍රමුඛත්වයේ අනුව පෙළගස්සපු පෙළගැස්වීමක් මිසක මේකට පස්සේ මේක කළ යුතුයි කියන එහෙම දෙයක් නෙවෙයි. ඉතින් අර එතුමිය කිව්වා වගේ මේ කියපු කාරණා හත ගත්තහම මේ දේවල් ඒ එක දිගට එන්න පුළුවන් පෙළ ගැස්විලා. ඉතින් අපි ගෙමුකෝ දැන් අදිවාසනා පහදව සීත උෂ්ණ ආදී දේවල් මේ තුලින් ආශ්‍රවයක් එන කෙනාට මේ නිසා ඔහුට අසංවර භාවය ඇති වෙන්න පුළුවන්. කායික අසංවර භාවය ඇති වෙන්න පුළුවන්. ඔහුට මනසේ අසංවර භාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ සංවරා පහතබ්බා කියන එක තුල ඔහුටත් පුළුවන්කම තියෙනවා ඒකත් යොදා ගන්න. ඒ විතරක් නෙවෙයි එතෙන්ට අපි දසනා පහතබ්බා කියන එකත් ඇතුළත් කරගත යුතුයි. මොකද කෙනෙකුට ඒ ආකාරයෙන් දැන් කෙනකෙනාට මේ දර්ශනය අපැහැදිලි කෙනාට එයා ඒ වෙලාවේ අර අපි මුලින් කතා කරා ආකාරයට කම්මස්සකතා සම්මාදිට්ඨිය තුලින් ආදීනව සලකාගෙන ඉවසනවා. හැබැයි තව කෙනෙක් මේ කෙනෙක් හොඳට මාර්ගයේ වඩාගෙන යන කෙනාටත් නොහිතපු විදිහේ අර වේදනාවන් කැක්කුම් වෙන වෙලාවට එයාට පුළුවන්කම තියෙනවා නම් මුල් අවස්ථාවේ ඒක නොසලකා හැරලා ඉදිරියට යන්න. ඉතින් එහෙම බැරි නම් එයා ඒ වෙලාවේදී තමන්ට යම් ආකාරයකින් මෙනෙහි කරනකොට මේ කාරණාව නැති වෙනවනම් ඒ ආකාරයෙන් මෙනෙහි කරනවා. ඒතකොට වේදනාව කියන එක ගත්තොත් ඒ වේදනාව සමහරට මෙනෙහි කිරීමේදී නැති වෙන්නත් පුළුවන්. හැබැයි නැති නොවෙන්නත් පුළුවන්. වේදනාව නැති නොවන එකක් නම් අපි ඒකේ උපදින ආශ්‍රවය තමයි නැති කරන්නේ. ඒ වේදනාව නිසා අපි සමහරට මේ අවස්කන සම්පත්තිය මේ වැඩි ගණ ගියපු දේ අපි අතහැර ගන්නවා. ඒ නිසා ඒ වෙලාවේ අපි ඒ මොහොතේ මතුවෙච්ච එකට කෙනෙකුට පුළුවන් නම් අර මං මුලින් කතා කරපු විදිහට දර්ශනය තියන්න. එතන අනාත්මය බලන්න, එතන පරමාර්ථ ධර්මය හොයන්න. හොයලා ඒ විදිහට දර්ශනයේ හිත තිබ්බොත් අන්න ඒ ආශ්‍රවේ දසනා පහතප්පා කියන තැනින්ද දුරු කළා වෙනවා. ඉතින් එතකොට මේක අපිට මේ ඔක්කොම ඉතින් ඒ එක්ක අපිට භාවනා පහතබ්බා කියන මේ සති සම්බොච්චංගේ වැඩෙනවා, ධම්මවිජය සම්බොච්චංගේ වැඩෙනවා. ඉතින් මේ මේකත් මෙතෙන්ට අපිට ලං වෙනවා. ඊට පස්සේ ඒ තුල එදෙන කාම විතරක ආදී මේ දර වීරිය ඇති වෙන්න පුළුවන්. ඉතින් මාර්ග අංග මෙතන පහළ වෙනවා කියන්නේ ඒ තුලින් මේ ඒ ආශ්‍රවය දුරු වෙනවා. ඉතින් එතකොට ඒ නිසා අපි මේ එකක් අයින් කරලා එකක් අයින් කරලා එකක් යන වැඩපිළිවෙලක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ ආශ්‍රව පිළිබඳ වර කියපු ප්‍රමුඛත්වය හා ඒ අනුව පෙළගස්වලා තියෙන එකක්. නමුත් අපි ප්‍රායෝගික බණ භාවනා කරනකොට කෙනෙකුට මේ දේවල් සියල්ලම එක විදිහකට වරින් වර ඒක භාවනා වාරයක් තුල එන්න පුළුවන්. කෙනෙකුට ඒවා එකක් දෙකක් එන්න පුළුවන්. ඒකේ නියමයක් නැහැ. නමුත් ඉතින් අපි අර ඒ භාවනා කරගෙන යනකොට ඒ ආකාරයෙන් යනකොට ඒ අදාළ දේ තුළින් අපි ඒ ආශ්‍රවයේ දුරු කරන්න අපි යෝනිසෝමනසිකාරය පවත්වනවා. විශේෂයෙන් ඒ තුළ අපි දර්ශනයද ඉදිරිපත් කරගෙන. දෛතරවසනයි
ස්වාමීන් වහන්සේ, මේ තත්තා පොඩි ප්‍රශ්නයක් ගැන අහන්නද?
ඔව් ඔව්.
ස්වාමීන් වහන්ස, මම විශේෂයෙන්ම දැන් වේදනාවක් නෙවෙයි, දැන් ඒ කියන්නේ හොඳට භාවනාව වැඩෙන දැන් ගොඩක් වෙලාවට ගාවක්ම හිත සැහැල්ලු වෙලා මේ කියන්නේ හිත කිසිම හිතේ කතාවක්වත් නැතුව දැන් එකපාරටම ප්‍රශ්නයක් එනවා කියලා ඒ කියන්නේ තේජෝ ධාතුව දැනෙනවා, තේජෝ ධාතුව ප්‍රකට වෙනවා. ඉතින් ඒක දිහාම ඒ විදිහට බලාගෙන ඒ තේජෝ ධාතුව බව දැනගෙන ඒක හේතු නිසා ඇති වෙච්ච දෙයක් කියලා, ඒ කියන්නේ දැන් මම මේ අහන්න හදන දැන් හිත දැන් මානසිකාර කරනකොට උනත් කතාවක් පොඩි හරි කතාවක් කෙරෙනවනේ. මම මගේ විශේෂ ප්‍රශ්නේ තමයි දැන් මේ වගේ ධාතු ස්වභාවයන් ප්‍රකට වෙනකොට ඒ තරම්වත් කතාවක් නැතුව මේ නිශ්ශබ්දවම මනසේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කරගෙනම මේක ඉවසීමයි වීරයයි කෙම්ම දැන් බලාගෙනම මොකක්වත් කියන්නේ අනුසකාරවක්වත් කරන්නේ නැතුව හොඳට බලාගෙන ඉන්න එක බලාගෙන ඉන්න ඉවසීමයි වීරයයි
මට තේරෙනවා ඔබතුමිය කියන එක. දැන් එතනදී ඇත්තටම අපි මුලින් කළ යුත්තේ අපි කරගෙන යන භාවනාව කරගෙන යනකොට වේදනාවක් අර කියපු ආකාරයේ යමක් ඇති වෙනකොට පළවෙනි පියවර තමයි මේක අපි නොසලකා හැරලා ඒක අපි ගැන යම් විදියකින් එක තියද්දි අපේ භවනාව කරගෙන යනවා. හැබැයි අපිට මේ අධික තේජෝ ධාතුවක් මතුවෙලා හරි සීතලක් මතුවෙලා ඒකද දැනෙනවා. හැබැයි ඒක දැනුණාට මේකත් එක්ක තමන්ට පුළුවන්කම තියෙනවා තමන් කරගෙන ගියපු මානසිකාරය කරන්න. ඒත් එහෙම පුළුවන් නම් අපි ඒක තමයි පළවෙනි පියවර. හැබැයි සමහර වෙලාවට අපිට තේරෙනවා මේ ඇති වෙන අලුත් අරමුණත් එක්ක මට මේ මං කරගෙන ගියපු මානසිකාරය කරන්න බෑ. කරන්න බෑ, ඒක බාධාවක්. අන්න ඒ වෙලාවට අපි සිහියෙන්ම අර ඇතිවෙච්ච උණුසුම හරි වේදනාව, මොකද ඒකට නැවත නැවත හිත පයින්නවා, මේ අපි අර කියපු අරමුණේ තබා ගන්න බැරි බව Tamanට තේරෙනකොට ආපහු එයා කරන්නේ අන්න ඊට පස්සේ සිහියෙන්ම Taman අර දැන් අලුතෙන් ඇතිවෙච්ච අරමුණට හිත යොමු කරනවා. හිත යොමු කරලා නිකන් වේදනාව ඒක දිහා බලාන හිටියට වැඩක් නෑ. අපේ ඇතුළත මානසිකාරයක් වෙන්න ඕනේ. ඒක අපි වචන වලින් කියනව නෙවෙයි. හැබැයි ඒක දුරු වෙන්න එපැයි. ඒ ආපු අරමුණේ ඇත්ත අපි හිතට පෙන්වන්න ඕනේ. පෙන්නලා දීලා මෙතන තියෙන පරමාර්ථ ධර්මයේ අනිත්‍ය බව, සංතත බව පෙන්වලා දීලා අන්න ඒකට අපි අරමුණ පැන පැන ආපහු යන බව නැති කරන්න ඕනේ. එහෙම නැති කරන්නේ අපි යෝනිසෝමනසිකාරය. නිකම් බලා ඉඳීමක් නෙවෙයි. හැබැයි බලා ඉඳීම කියන තුල ඇතුළත යෝනිසෝමනසිකාරය වෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒක දිහා බලාන හිටිය කියලා හරියන්නේ නැහැ. එතකොට අපි ඒක ප්‍රතික්‍රියා නොකරනවා වෙන්න පුළුවන්. නමුත් ඒකේ මුලාව තියෙනවනේ. එතකොට ඒකට අපි කියන්නේ ඒ උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව මෝහසහිතයි. රූපය නොඉක්මවා පවතින එකක් හැටියටයි පෙන්වන්නේ. ඉතින් ඒ නිසා අපි එතන එහෙම ඉඳලා ළමයට අප මුලා වෙන්න පුළුවන් නිසා එතන ඇති තතු පෙන්නලා නැවත ආපහු අපි සිහියෙන් අර පුරුදු අරමුණට එන්න පුළුවන්. ඉතින් ඒ පුරුදු අරමුණට එන්නේ අරක පිළිබඳව අපි තුල පණින ගතිය විතර්ක ශක්තිය නැති කරනවා. එහෙම නැත්නම් එතන ඒ තේජෝ ධාතුව නිසා අපිට යම් ඒ අරමුණේ මුලාවීමක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා නම් ඒක නැති කර යුතු යෝනිසෝ මනසිකාරය. හැබැයි හැම එකක්ම සිහියෙන් කරන්න ඕනේ. මොකද අපි ඒතෙන්ට අසිහියෙන් පැනනොත් ආපහු අපිට මතක නැහැ. සමහිත ඕක ඔස්සේ ගිහිල්ලා අර ඔබතුමිය කිව්වා වගේ මේකෙන් කතාවක් ඇති වෙලා අපේ මනසිකාරය වෙන පැත්තකට ගිහිල්ලා දන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි කල්පනාකාර වෙන සිහියෙන් යමක් මම සිහියෙන් මෙතෙන්ට එන්නේ හැබැයි මේ අරමුණේ අපි ඇත්ත බලලා ආපහු මම මෙතෙන්ට එන්න ඕනේ කියන සිහිය දැනුවත්කමත් එක්ක තමයි අපි එතෙන්ට ඇවිල්ලා ඒ தත්ත්වේ දුරු කරගෙන හෝ ඒක නුවණින් මෙනෙහි කරලා අපි නැවත ආපහු අතෙන්ට යනවා.
කොහොම පින්සාරණ
සර්වන්සනායි.
හොඳයි තුලානි මහත්මිය.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට තව උදාහරණයක් ස්වාමීන් වහන්සට කියලා පිළිකර ගන්න ඇහුවෙලා කයට ගැම්ම නිසා ඇතිවන ඒ පැත්තෙන් බලන හැට ස්වාමීන් වහන්ස විස්තර කරන්න ස්වාමීන් වහන්ස. එතකොට ඒ වගේම පිට දැන් මට දැනෙන්නේ මට ගොඩක් වෙලාවට මේ තරහ යන එන පැත්තක් තමයි මේ සද්ද මේ ශබ්ද මාර්ගයෙන් හරි කියනකොට. එතකොට ස්වාමීන් වහන්ස දැන් ඔය ඒක බලන හැටි මට පොඩ්ඩක් ඇත්තටම අපි හුඟක් වෙලාවට අහලා තියෙනවා. දැන් මේක ශබ්දයේ දිහා පිටින් බලන හැටි, ඒ කියන්නේ ඉතින් මේක ඇති වෙලා නැතර මට ඒකේ තේරෙනවා ස්වාමීන් වහන්ස එහෙම බැලීමෙන් මට ඒකෙන් ඇති ලොකු ප්‍රයෝජනයක් නැහැ වගේ ස්වභාවයක් මට තේරෙන්නේ. එතකොට ඇත්තටම මේ මට දැන් තේරෙන්නේ ඒ තරහ මට ඇති වෙන්නේ මට තියෙන මොකක් හරි මේ මේ කියන්නේ පාඩුවක් වෙන හින්දා ඒ සද්දෙත් එක්ක මට දුකක්, ඒ කියන්නේ වේදනාවත් එක්ක දුකක් ඇති වෙනවා. එහෙම නැත්නම් මානයක් මගේ මානෙට පහරක් වදිනවා. ඒ විදිහට කිය ඉක්යන් ස්වාමීන් වහන්සේ එතකොට මට තේරෙනවා මගේ ඇත්තටම අර සක්කාය දිට්ඨිය කියන එක හොඳටම තේරෙන තැනක් තමයි ඔය සද්දෙත් එක්ක ඇති වෙන තරහා. ඒක ඔන්න ඕක කැඩෙන විදිහට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ පැත්තෙන් බලන හැටි පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කිරීම.
තිරුවන් සරණයි. ඇත්තටම ඒකත් බොහොම වටෙනවා. මේ එතකොට ශබ්දය කියන එක අපි ගත්තාම ඇත්තටම ඒකත් අපිට පැමිණෙන අරමුණක්. එතකොට මේ ශබ්දේ නානත්වයක් තියෙනවා. මේ නානත්වය තමයි අපි ප්‍රතික මිහිරි ශබ්ද, අමිහිරි ශබ්ද, ඉෂ්ට වූ කාන්ත වූ ශබ්ද තියෙනවා, අනිෂ්ට වූ අමනාප වූ අකාන්ත වූ ශබ්ද තියෙනවා. ඒ වගේම තරහව ඇති වෙන ශබ්ද, අමනාප ශබ්ද කියලා ලෝකේ තියෙන අනිෂ්ට ශබ්ද කියලා දේවල් තියෙනවා. එතකොට ඒ බඳු ශබ්ද අපිට ඇති වෙනකොට අපි හැම වෙලාවෙම හිත පුරුදු කරලා තියෙන්නේ අනිෂ්ට අකමැති ශබ්දයේ අකමැත්තත් එක්ක දේශයේ තරහව ඇති කරගන්න. ඉතින් අර හැම වෙලාවෙම මනාප අමනාපයක් කියන මනාප ශබ්දයවවත් අමනාප ශබ්දයවවත් මේ දෙකම ශබ්ද මාත්‍රයක් පමණයි. එතකොට මේකේ වෙනසක් නැහැ. අපි ශබ්දේ මූල ස්වභාවය ගත්තාම සෝත විඥානය. එතකොට සෝත විඥානයේ ස්වභාවය උපේක්ෂා සාගතයි. ඒකේ නැහැ දුක්ඛ සාගත, මේ කාය විඥානයේ තරම් දුක්ඛ සාගත සුඛ සාගත කියන தත්වයක් ශබ්දේ නැහැ. එතකොට ඒක අරටත් වඩා උපේක්ෂා. එතකොට උපේක්ෂාවම පමණයි එතන තියෙන දුක්ඛ සාගත බවක්වත් ඒ ශබ්දය තුල නැහැ. තොර මං ඉස්සල්ලත් මතක් කරා මේ ශබ්දය කියන එක අසම්පත්තක් ගායි එකක්. ඒක අපේ ශරීරයටවත් පැමිණෙන්නේ නැති එකක්. එතකොට සාමාන්‍ය කාය සම්පස්සේට නම් පැමිණේ යුතු දුරතියා අපිට කාය වේදනාවක් දැනෙන්නේ නැහෙනි. කයට ගැටුනොත් තමයි වේදනාව. හැබැයි ශබ්දය අසම්පත්තක. ඒ අපි එල්බෙන මුලා වෙන අරමුණ අපේ ළඟටවත් පැමිණෙන්නේ නැති ධර්මතාවයක්. එතකොට අන්න ඒ බඳු ශබ්දය අපිට හම්බ වෙනකොට එතකොට ඒ શબ્දය අපි කියව අනිෂ්ඨ શબ્ද තියෙනවා, අයිෂ්ඨ શબ્ද තියෙනවා. මේ ලෝකේ ධර්මතාවයක්. එතකොට ඒකේ අනිෂ්ඨ શબ્දයක් කියන්නේ අකුසල විපාකයක් එක්ක එන එකක්. ඉෂ්ඨ શબ્දයක් කුසලයක් එක්ක වෙන එකක්. හැබැයි මෙතන කාටත් එකයි අර වගේම. නමුත් අපිට හැම වෙලාවෙම මේ අරමුණේ අයෝනිසෝ මනසිකාරය ඇති වෙනවමයි. අන්නේ අරමුණේ මුලා වෙනවා. මේ શબ્දය කෙරෙහි අපි අතීත දේවල් අර එතුමිය කිව්වා වගේ මේ අපේ තියෙන මාන්නය, උපාදානය, ලෝභය, තමන්ට ඇතිවෙන ලාභ ප්‍රයෝජනත් එක්ක අපි මේ සඳහා සසරේ පුරුදු කරලා තියෙන දේවලුත් එක්ක හිතවත්කම් අහිතවත්කම් එක්ක අපි මේ අයෝනිසෝ මනසිකාරයක් වේගෙන් මේ શબ્දය කෙරෙහි යනවා. හැබැයි අපි අයෝනිසෝ මනසිකාරයෙන් අපිට විද්‍යාමාන කරලා දෙන්නේ කැමැති අකමැති මුලාවින් කොමාවේ බාහිර පැත්තෙන් කියන එක තමයි අපිට මේ අවිද්‍යාවෙන් වහලා දෙන්නේ. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් ශබ්දේ නිසා මනාපමනාපයක් ඉපදුණොත් අර කියෝ වගේ මනාපමනාපය හැම වෙලාවෙම ආවේ අරමුණ වරදවා ගැනීම නිසා පළවෙනි කාරණාව. මේ අරමුණ වරදවා ගත්තේ නැත්නම් ඒ අරමුණේ ද්වේෂය කවදාවත් වෙන්නේ නැහැ. ඒ සතරහ ඇති වෙන්න පෙර ඉස්සරහ තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක තමයි අරමුණ වරදවා ගැනීම. අරමුණ තුල අයෝනිසෝමනසිකාරය ඇතිවීම. එතකොට ඒක ඉස්සරහම අපිට හදන්න වෙනවා. ඉතින් ඒක හදන්න වෙන්නේ ඇත්තටම ධර්මයක් දන්න කෙනෙක්. ඇත්තටම මෙතන හටගත්තේ මොකක්ද? මේ අවස්ථාවට හටගත්තේ මේ අමනාප වූ ශබ්දයක් හටගත්තා. එතකොට ඒ අමනාපෝ හේ ස්පර්ශය නිසා මේ ඒ ස්පර්ශය නිසා අමනාපට ස්පර්ශන මිසෝත විඥානයක් හටගත්තා. එතකොට ඒකද ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒ තුලින් අමනාප මනාප අමනාපය පැමිණියේ නැහැ. ඒක අරමුණක් පමණයි. දේශේහිං ආවෙත් නැහැ. මේ මට ඒ ඇති වෙන මේ ශබ්දේ නිසා ඇති වෙන වේදනාව මෙහිම හටගත් එකක්. තමන්ගේ අවිද්‍යාව නිසාම හටගත් එකක්. ඒ ශබ්දය එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිසා හටගත්තු වේදනා සංඥා සංකාරය දෙතන නිරුද්ධ වෙනවා. නමුත් ඒ බව නොදන්නා අවිද්‍යාව නිසා තමන්ම ඇති කරගත්තු තරහව තමන්ම හේතු උපද්දවාගෙන සත්පුද්ගල භාවයන් හදාගෙන අපි තරහ ඇති කරගත්තේ. ඒ නිසා මෙතනමයි ඒ තරහ හටගත්තේ. එතකොට ඒ තරහවල් පිළිබඳ වාන් එහෙම අපිට බලන්න පුළුවන්. මේක ව්‍යාප තරහව ඇති වුනේ මේ ශබ්දය නිසා, ඇති වුනේ තමන්ගේ අයෝනිසෝ මනසිකාරය නිසා. මේ ශබ්දය කියන එක ධාතු ගැටීම නිසා හෝ යම් යම් දේවල් නිසා ඒ මොහොතට හටගත් එකක්. ඒක ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක් නේද? දැන් එතකොට අපි ඇති වෙච්චි බැනුම් මැනුම් කියලා අපි නැවත නැවත අතීතේ සිහි කරගෙනත් අපි එක එක දේවල් හිතනවා. දැන් ඒවා නිරුද්ධ වෙලා, නිරුද්ධ වෙච්චි දේවල් අපි මනසින් ඇති බවට අරගෙන කරනවා. හැම වෙලාවෙම අපි අරමුණේ යථාර්ථය පෙන්වලා දෙන්න ඕනේ. අරමුණේ යථාර්ථය පෙන්වලා දෙනකොට අපි ඒක අපේ හිතට පැහැදිලි වෙන ආකාරයෙන් පෙන්වලා දෙන්න ඕනේ. මං එතකොට මේ තරහ ගන්න එක සාධාරණයි. කොතෙන්ද තරහ ගන්නෙ? තරහ ගන්නවා නම් ඒක යථාර්ථයක් තියෙන්න එපෙන්. එතකොට තරහ ආවේ හින්නම් මං කෝකටද ගැටෙන්නේ? කාටද ගැටෙන්නේ? පුද්ගලයෙකුත් නැතිකොට ගැටෙන්න. තරහක් එහින් ආවෙත් නැතිකොට මං මගේ හිතත් එක්කම නේද මේ ගැටෙන්නේ කියන කාරණා අපිට විවිධාකාරයෙන් අපිට මේ හිතට ඇත්ත පෙන්න දෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට දුරු වෙන්නේ අපි මේ පෙන්නලා දෙනකොට අපි වචන කිව්වට වැඩක් නැහැ. ඒකෙන් දුරු වෙන ආකාරයේ මානසිකාර කෞශල්‍ය අපිට තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට තේරෙන විදිහේ න්‍යායකින් ඒක පෙන්නලා දෙනවා. හිතටම ඔප්පු වෙන ආකාරයෙන් පෙන්නලා දෙනවා. අන්න එතකොට හිත පිළිගන්නවා. එතකොට ටික ටික ඒක නැති වෙලා යනවා. ඒ වගේ මේකේ ආදීනවත් ඒකත් එක්ක පෙන්නලා දෙන්න ඕනේ. එතකොටත් මේ දේවල් නැති වෙලා යනවා. හොඳයි, තේරුම් ගන්නයි. තව එකේ මොනවාරි තියෙනවද?
අන්නේ ස්වාමීන් වහන්සේ, එතකොට ඊකන් ස්වාමීන් වහන්සේ දැන් මේකේ ආපු වෙලාවේ විතරක් නෙමෙයි ඊට පස්සෙත් අපි අර පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා බා විදිහට මේක මනසිකාර කරන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ?
අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්නම් අපේ අතීතයේ ආපහු ඒවා සිහි වෙවි එන්න පුළුවන්.
බොහොම පිං, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. හරි, යෝෂි මහත්මිය දෙමිනෝ. තෙරුවන්
සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්ස, මටත් තුලානි මහත්මියගේ ප්‍රශ්නයටම අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් දැන් පටිඝය, ව්‍යාපාදය වගේ ස්වභාවයන් සිතේ ඇති වෙනකොට ස්වාමීන් වහන්ස, මම මේවට හේතුව බලන්න උත්සාහ කරනවා මේව නැති කරගන්න. එතකොට මට හිතෙනවා මේ අවිද්‍යාව විතරක් නෙමෙයි මෙතන නිකන් විභව තණ්හාවක් වගේ ස්වභාවයකුත් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ. මට පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේට? රුවන් සරණයි.
ඒක ඇතිවෙන්න පුළුවන්. හැබැයි තණ්හාව, භව තණ්හා, විභව තණ්හා කියන එක ඇති වෙන්න අවිද්‍යාව මුල් වෙනවා. අවිද්‍යාවෙන් තොරව භව තණ්හාව, විභව තණ්හාව හෝ භව තණ්හාව ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට පේන්නේ අවිද්‍යාව නෙවෙයි, තණ්හාව තමයි පේන්නේ. ඒක එහෙම සමයි තමයි අපිට, අපි කියමුකෝ අවිද්‍යාව අපේ අයෝනිසෝ මනසිකාරය නිසා අරමුණ වරදවා ගන්න එක අවිද්‍යාව. ඒ වරදවා ගැනීම නිසා අපිට තරහක් එනවා. දැන් අපිට ප්‍රකට තරහ මිසක් අවිද්‍යාව නෙවෙයි. එතකොට ඒ වගේ තමයි අතන අපිට කවදාවත් තරහව කියන එක අවිද්‍යාවෙන් තොරව උපදින්නේ නැහැ. එතකොට විභව තණ්හාව කියන එකේ උච්ඡේද දෘෂ්ටියක් එක්කෙනෙක්ක් එහෙම එකක් එන්නත් පුළුවන්. ඕව අර කියන්නේ කෙනෙකුට ඇතුළතින් අර අවිද්‍යාවට වඩා ඕලාරික එකක්. ඒක අපි නැති කරගන්න ඕනේ. එතුමිය කියන එක හරි. සමහර විට අපි මේ වගේන් මේවා නැතුව ඉන්න තැනක් තියෙනවා නම් හොඳයි. ආන එතන තියෙනවා මේ විභව තණ්හාව කියන එක යම් ප්‍රමාණයක. මොකද අපි ඒක නැති කරගන්න හදනවනේ. මෙහෙම නැති තැන් අපි හොයාගෙන යනවා. ඒ වගේ මිදෙලා ඉන්න පුළුවන් තැන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම අරමුණු අයින් කරලා එක්ක ඒවට යන්නේ නැතුව. එහෙම නැත්නම් ඒ වගේන් ඈත් වෙලා අපි ඉන්න බලන්නේ. ඇත්තටම අර කියපු විභව තණ්හාව නෙවෙයි. ඒ විභව තණ්හාව කියන එක ඊට වඩා, නමුත් ඒට ලං වෙච්චි කාරණාවක් එතන තියෙනවා. නමුත් ඇත්තටම අපි කල යුත්තේ ඒක නෙවෙයි කියන එක අපි වටහලා ගන්න ඕනේ. ඉතින් අර ඇත්තට මේක එන්නේ අර විදිහට. මොකද සමහරු ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ, නුම් බැනුම් ඇති කරගන්න යන්නේ නැහැ. නමුත් මේවා නැති තැනක් තියෙනවා නම් හොඳයි කියලා සමහරට භික්ෂුන් වහන්සේලා, සමහරට කැලේට ගිහිල්ලා එළියට එන්න නැතුව ඉන්නවා. ඇයි මේවට ආවොත් මහා ප්‍රශ්න කොට ඇලුම් ගැටුම් හරියට කියලා කැලේටම වෙලා ඉන්න ඇතැම් භික්ෂුන් වහන්සේලා තාපසවරු පවා ඉන්නවා. ඉතින් එතන ඇත්තට මේක පැහැදිලි අවබෝධය නෙවෙයි, එතනත් තණ්හාවක් පවතිනවා. ඉතින් ඒ නිසා අර එතුමිය කිව්වා වගේ අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. අපි අරමුණෙන් පලා යන එක ඒවා නැති අවස්ථාවක් නෙවෙයි අපි හොය යුත්තේ. නමුත් අපි මේ දර්ශනය මතු කරගන්නකම් අපි ඒ වගේ මිදෙලා කටයුතු කර යුතුයි කියන එක හරි. නමුත් අපි මේ වගේ ඇත්ත දැකලා, යථාර්ථය දැකලා ඒ දේවල් ඇති වෙද්දිත් අපි කොහොමද කෙලෙසෙන් නැතුව ඉන්නේ කියන එකට අපි මනස හදාගත යුතුයි. අපි එහෙම පැනලා යන එක නෙවෙයි කළ යුත්තේ, නැති තැන් හොයන එක නෙවෙයි කළ යුත්තේ කියන එක අපි මතු කරලා දෙන්න ඕනේ. ඒ වගේම එතනදී අපි හැම වෙලාවෙම අරමුණේ යථාර්ථය මතු කරලා දීලා ඒ හැම අවස්ථාවෙම එන අවස්ථාවේ මේකට කොහොමද නොගැටී ඉන්නේ, මේක එන්නේ ඒ අපි ඒ වගේ තීරණ ගන්න අපි හැම වෙලාවෙම අවිද්‍යාවෙන් අපි තීරණය කරනවා. ඒවා එන්නේ මේ කැමැති අකමැතිකම් එන්නේ බාහිරින් කියලා. ඒ නිසා අපි පැත්තකට ගියා කියලා අපි කෙලෙසියත් අරගෙන යන්නේ. ඒ නිසා අපිට ඒකෙන් මිදෙන්න බෑ. අපි දැනගත්තොත් එහෙම තමන්ගේ මෝඩකම නිසායි මේ දේවල් තණ්හා හෝ අවිද්‍යාව වෙන්නේ කියලා. එයා යන්න තැනක් නෑ. ඉන්න තැන ඉඳන් එයාට හිත හදන්නයි වෙන්නේ. තේරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස දැන් මේ මිදීම කියන තැන හිත තියෙනකොට දැන් අපි දන්නවා රූපයක් පේන්නේ සතර මහා ධාතුෙන් සකස් වෙලා තියෙන නිසාම කියන එක තේරෙනවා. ඇහැ කියන ඒ සතරම ධාතු ස්වභාවය හොඳට ප්‍රකට වෙනවා. නමුත් දැන් උඩ මනසින් ස්පර්ශ කරන නිසාමයි මේක කියන එක පැහැදිලි. නමුත් දැන් දරුවා කියන තැන ස්වාමීන් වහන්සේ ඒ මට තේරෙන්නේ ඒ කොච්චර දැනගත්තත් ඒ තැන් වලදී අපි රැවටෙනවා කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ දැනකදී මේ මට හිතෙනවා දැන් මේක මේ අත හරින්න තියෙන දෙයක් නෙමෙයි, අත හැරෙන ධර්මතාවයක් නේද කියලා ස්වාමීන් වහන්සේ දැන් සමහරట్లా දැන් තමන්ට තමන්වත් අත හැරෙන ධර්මතාවයක්.
ඔව්
නේද ස්වාමීන් වහන්සේ. එහෙම හිතුවොත් ටිකක් ඒ විදිහට හිතන්න පුළුවන් මේ ඒක හරිද ස්වාමීන් වහන්සේ? එහෙම
ඔව්. ඉතින් ඇත්තටම අපි තණ්හාව නැති කරනවා කියලා අපිට තණ්හාව ඇදලා දාන්න බෑනේ. අපි කරන්නේ තණ්හාව ඇති වෙච්ච හේතුව මොකද්ද බලලා ඒ මෝඩකම නැති කරගෙන ඒකටත් අපි මොකද්ද කරන්නේ ඇත්ත දර්ශනයක් ඇත්ත මතු කරගන්න ඇත්ත පෙන්වලා දෙන්න එක. ඒකට ඇත්ත පෙන්වලා දෙනකොට මෝඩකම නිසා තණ්හාවක් ඇති වුණා නම් ඇත්ත පෙන්වලා දීම නිසා ඒ මෝඩකම නැති වෙන ඒ නිසා තණ්හාව නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ හේතුඵල ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් නමුත් මේකට අපි කතා කරනවා තණ්හාව නැති කරා කියලා. කියලා අපි කතා කරනවා. හැබැයි කතා කරාට ඇත්තටම වෙන්නේ තණ්හාව දුකට හේතුව කියලා තණ්හාව ඇති වෙච්ච දේවල් අයින් කරා කියලා හෝ මේ තණ්හාවේ ආදීනව බැලුවා කියලා නැති වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාව. තණ්හාව ඇති වුණේ මොකක් නිසාද? ආවේදනාව නිසා. වේදනාව ඇති වුණේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ඒකට මොකද්ද ආයතන? ඒකට මොකද්ද හේතුව? විඥානෙ. මෙහෙම ගිහිල්ලා අන්තිමේට යාට හම්බෙන අවිද්‍යාව. අවිද්‍යාව නැති කරන්නේ කොහොමද? අවිද්‍යාවත් එහෙනම් මේ අවිද්‍යාවයි මෝහයයි කියලා ඒක ඇදලා ඇදලා දාන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ අරමුණේ මුලා කරන බව නැති කරන වූ දර්ශනේ සම්මා දිට්ඨිය අපිට ඇති කරගන්න පුළුවන් එකක්. එතකොට දර්ශනේ සම්මා දිට්ඨිය ඇති වෙනකොට නැති වෙන එකක් අවිද්‍යාව කියන එක. එතකොට ඒ නැති වෙන්නේ මෙහෙමයි. මේ ඇත්ත පෙන්නපු නිසා අවිද්‍යාව නැති වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ තණ්හාව උපාදානෙ නැති වෙනවා. නමුත් අපි ලෝක විවහාර කරන්නේ තණ්හාව නැති කරා කියලා. අපි කතා කරා. ඒ කතා කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි යා දන්නවා නැති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒ අනුසාරයෙන් ඔය අපි හිතන විදිහ හිතුවා කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ලෝක විවහාරයේ දේශනා නොකරපු තැන් නැතුව නෙවෙයි මහණෙනි තණ්හාව නිරුද්ධ කරන්න. උපාදානේ නැති කරන්න. උපාදානේ නැති කල්ලි භවය නිරුද්ධ වෙනවා. ඔබට සුවසේ වන්න පුළුවන්. ඔබ මේ ලෝභය නැති කරන්න. ලෝභය නැති කරොත් ඔබට අනාගාමි ඵලයට මං ඇප වෙනවා. මෙහෙම දේශනා තියෙනවා. එතකොට ඒ එතකොට අපි මේ දේශනා කරන්නේ මෙන්න මෙහෙම අදහසකින් කියන එක අපි තේරුම් ගන්න ඕනේ.
දැන් එතනදී සම්මනස වේදනාව කියන එක දැන් දුක්ඛ ධර්මතාවයක් හරහා එන වේදනාවක් නිසා ඒක ඒකම ආස්වාදයක් වෙන්නේ නැහැ කියන විදිහට හිතන්න ඕනේ අපි.
ඔව් ඒක තමයි. එහෙම පුළුවන්. ඒක තමයි අපි හැබැයිම මේ වේදනාව සැප වේදනාවක් වුණත් අපිට ඒක ඇලෙන්න බෑනේ. මොකද අපිට මේ සැප වේදනාව තියෙන්නේ සංකත ධර්මයකක පිහිටලා. ඇති වෙලා නැති වෙලා යන ධර්මයක පිහිටලා. ඒ නිසා අපිට මේ වේදනාව ඇලෙන්න හේතු නැහැ. මොකද ඒක නිත්‍ය දෙයක් නෙවෙයි. කොයිතරම් සැපයක් වුණත් මේක ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. අසාරයි, අනිත්‍යයි, සංකතයි. ඒ නිසා යාට කිසිදු වේදනාවක ඇලෙන්න හේතුවක් හම්බෙන්නේ නැහැ. වේදනාවක් තියෙනවා. ඒ වේදනාව දැනෙනවා. හැබැයි දන්නව අය මේ වේදනාවද නැති වෙනවා කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහොම පින්තරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
හොඳයි දීපිකා මහත්මිය.
අවසරයි ස්වාමීන් වහන්ස.
ආව
ස්වාමීන් වහන්ස මේ ධර්මයට මුලින්ම ආපු කාලේදී මම ගොඩක් වෙලාට මේ තරහ දුක කියන එක නැති කරගත්තේ අර සාසවා පුන්න භාගිය උපදි වේකප්පා කියන විදිහට. ඒ කියන්නේ කර්මය කර්ම ඵලය දැනගෙන මේක මෙහෙමයි කියලා මේක මේ ඉති ආදීනව දැනගෙන අර දේවදත්ත ස්වාමීන් වහන්සේ මුල් කාලයේදී අර එක රන්තලියට ඇති වෙච්ච ලෝභ සිතුවිල්ල නිසා ඒක තරහකට ගිහිල්ලා අදටත් අපායි නැහැටි ඒ වගේ වසී කරලා තමයි. ඊට පස්සේ ඇත්තටම මයි ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා විසාක මහත්මියට දීපු උත්තරේ. තව ටිකක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ. දැන් පරයන්ක භාවනාවේ ඉන්නකොට අන්තිමටම අර ගොඩක්ම එහාටම ගියාම මෙතන රූපයක් කියලා එකක් නැතුව ධාතු ටික ප්‍රකට වෙනවනේ. එතකොට ඒ ධාතු ස්වභාවයල් අඳුනගෙන හොඳට ඒක දිහා බලාගෙන ඉන්නවට හිතේ කතා කිරීම නැතුව එහෙම ඉන්නකොට අර පුච්චන ගතිය ඒ වගේ තද ගතිය එනකොට ඉරියව් මාරු කරන්නේ නැහැ. එතකොට මූලික කමඨහනේ ඉඳගෙන මම පොඩ්ඩක් ඒකෙන් මෙහාට වෙලා ඒක පොඩක් විදර්ශනාවට ගන්නවා. ඒ අරගෙන බලනකොට ස්වාමීන් වහන්සේ හොඳටම තේරෙනවා මේ වේදනාව කියන එක රූපේට ආරෝපණය නොවුනොත් ඒක ඇත්තටම ඒක හිතේ ඇති වෙච්ච ස්වභාවයක් දකින්න පුළුවන්කමක් තියෙනවා.
ඔව්.
ඒක ස්වාමීන් වහන්සේ ඒ ගැන චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව් එහෙම තමයි අපි හැම වෙලාවෙම මේ වේදනාව කියන එක රූපයට අයිති එකක් නෙවෙයි කියන එක පේන්නේ නැත්තේ අපි හැම වෙලාවෙම මේ රූපයත් එක්ක මේ සියලු දේ ගැට ගහලා තියෙන නිසා. නාම රූප පරිච්ඡේද ඥානේ නැහැ. රූපේ පිරිසිඳ නොදන්නාකම නිසායි අපි හැම වේදනාවක්ම ඔළුවේ එකක්ම අතේ එකක්ම කකුල එකක්ම කොන් දෙකක්ම කියලා ඔක්කොම රූපෙට ගැට ගහන්නේ. නමුත් එයා රූපයේ පිරිසිඳ දකින්න දකින්න මේ රූපෙට සැප දුක් වේදනා දැනෙන්නේ නැහැ. රූපය අහේතුකයි උපේක්ෂාසහගතයි. හේතු උපේක්ෂා වේදනාව නෙවෙයි. එතකොට එහෙම දකින්න කෙනා දන්නවා රූපය ඇසුරු කරගෙන වේදනාව පවතිනවා. හැබැයි මේ වේදනාවද අපිට නිත්‍යයි වගේ පෙවුනට ඒ ඇසුරු කරගෙන පවතින වේදනාවද මොහොතක් මොහොතක් පාස ඇති වෙමින් නැති වෙමින් වෙනස් වෙන බව තමන්ට හොඳට වේදනාව දිහා ලං වෙනවා. ඒ අරමුණටම තීක්ෂණ වෙලා බැලුවොත් එයාට මේ අරමුණ එක දිගට නොපවතින බව තමන්ට වැටහෙනවා. ඉතින් එතකොට එයා දන්නවා මේ හිතට දැනෙන දෙයක් විඥාණයට දැනෙන දෙයක් මේ වේදනාව. එතකොට මේ වේදනාව ස්පර්ශය නිසා හටගත්තේ කියලා පේනවා. එතකොට ඊළඟ බලන්න ඕනේ යා ඒ හිතද වේදනාවද කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. අර විඳින්නා හැම වෙලාවෙම අයින් කරන්න වෙනවා. මොකද හැම වෙලාවෙම අපි ඉවසන්නෙක් නිර්මාණය වෙනවා. ඒ නිසා ඉවසන්නා නෑ වේදනාවක් පවතිනවා. එතකොට මේක අපි නැති කරන්න උත්සාහ කරනවා කියන තැනම පුද්ගලයා නිර්මාණය වෙනවා. ඒ නිසා නැති කරන්න නැති වුණොත් හොඳයි කියලා ප්‍රාර්ථනාව තුළම නිර්මාණය වෙනවා පුද්ගලයා. නමුත් අපි එතනදී වේදනාව නැති වෙයි මෙනෙහි කරනකොට. නමුත් අපි මේ වේදනාව දිහා බලනවා ඇත්ත අවබෝධ කරගන්න. අනේ බැලීම නිසා වේදනාව නැති වෙයි. ඉතින් අපි ඒක දිහා බලන්නේ ඕක වේදනාවක් තියෙනවා නම් තිබුණාවි නැති වුණා නම් නැති වෙච්චාවි. නමුත් වේදනාවේ ඇතිතතු බලනවා තමයි. ඒ බැලීම නිසාම වේදනාව නැති වෙනවා. නමුත් අපි වේදනාව අල්ලාගෙන අනේ මේක නැති වෙන්න ඕනේ කියන අදහසින් බැලුවොත් එතනම අපි අල්ලාගෙන ඉන්නේ. ඒ නිසාම සමාහෙට වේදනාව නැති වුණොත් අපිට දුක එන්න පුළුවන්. හදායි තෙරුවන් සරණයි.
සමිනන්ස තව චුට්ටක් දැනගන්න පුළුවන්ද? අර දැන් ඒ විදිහට බැලීම තුල අර වේදනාව රූපයට ආරෝපණය කළා නෙමෙයි දුක එන්නේ. මේ තරහ එන්නේ. එතකොට එතන එහෙම බලනකොට මෙතන නාම රූප දෙක වෙන්වීමක් වෙනවද? නාම ධර්ම ටික නිසා මේ තරහ එන බවයි මේක රූපයට අයිති නැහැ මේක කියන්නේ සතර මහා ධාතුවට අයිතිද කියලා බලනවා.
ඔව්.
ඒ බලනකොට ඒක සතර මහා ධාතුවට අයිති නැහැ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතිනවා කියන එහෙම හැඟීමක් එනවා.
ඔව්.
එතකොට ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දැන් අපි භාවනාවේදී ওই විදිහට දැකලා ඊට පස්සේ භාවනාවෙන් මිදිලා සාමාන්‍ය කටයුතු කරන වෙලාවට අර තරහක් ආවත් අර හිතුවිල්ල එතෙන්ට නිකන් ධර්මතාවයක් විදිහට එන ගතිය තියෙන හොඳට සතිය තිබුණොත් විතරයි.
ඔව්.
يعني හොඳට සිහිය තියෙනවා නම් අර ඒ ටික එතෙන්ට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට හැම මොහොතකදීම සිහිය පුරුදු කිරීම තුළ මෙතනකින් මිදෙන්න පුළුවන්කමක් වගේ එකක් දැනෙනවා.
ඔව් ඒක හරි අනිවාර්යෙන් ඔබතුමේ කිව්වා වගේ නාම රූප වෙන්වීම එනවා. නාම රූප පරිච්ඡේද ඥානය එතන අපිට පහළ වෙනවා. ඉතින් මොකද අපි අර එක තැනක ඉඳලා මේක මතු කරගත්තත් නැවත නිදේදා කටයුතු වල මේක වැහිලා අර පුරුදු ආශ්‍රවය එනේ ආවත් ආපහු මේ தත්ත්වේ නැති වෙනවා. ඒ නිසා මේක අපි එදිනෙදා ජීවිතේට සම්බන්ධ කරගෙන සතිය යොදාගෙන කටයුතු කරනකොට අරක නැවතනට වසී වෙලා භාවිත බහුලීකත වෙලා මේක තමන්ගේ පිහිටි ඥානයක් බවට පත් වෙනවා. එතකොට හැම මොහොතෙම කුමන කරුණක් ආවත් එයාට වේගෙන් සතිය ඉදිරිපත් වෙලා අර කියන ස්වභාවය දැකලා නාම රූප දෙක දැකලා ඒ අර සත්පුද්ගල භාවයෙන් ගන්න ගතිය දුරු කරගන්න හරි පහසුවක් වෙනවා. ඒක බොහොම හොඳයි. අනිවාර්යෙන් අපි ඒක කළ යුතු දෙයක්.
හොඳයි. තෙරුවන්
සරණයි.
සනස් අවසරයි මේ ඒ ප්‍රශ්නයට සම්බන්ධයෙන් මට පොඩි වගේ ප්‍රශ්නයක් සහ යම්සි අදහසක් ඉදිරිපත් කරන්න හිතුණා. දැන් මේක ඇත්තටම අර ලෝකෝත්තර පැත්තෙන් නෙමෙයි. දැන් මම සාමාන්‍යයෙන් භාවනාවට යොමුච්ච මුල් කාලවල මේ දැන් වේදනාවක් ආහම පරයන්ට ඉන්නකොට මම හුඟක් කලකට ඒ වේදනාව නවත්තගත්තේ මේ බුදුහාමුදුරුවන්ගේ දුෂ්කර ක්‍රියා කාලය ගැන හිතලා. ඒ කියන්නේ බුත්සත්ත්වයන් වහන්සේ මෙච්චර වේදනාවල් උස්කුකලන්න පුළුවන් වුණා නම් මට මේ පොඩි දෙයක් කියන එක එහෙම තමයි. ඉතින් ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වුණා හැබැයි දැන් ඒ අවස්ථාව ඇති වෙන්නේ නැහැ. මගේ ඇත්තට මේකට අදාළ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ එක පළවෙනි එක ඒ වගේ ක්‍රමයක් අපිට උපයෝග කරන්න පුළුවන්ද? මොකද එතන ලෞකික සමාධිත් පැත්තෙන් තමයි සම්බන්ධ වෙන්නේ. දැන් අපේ ශරීරයත් දැන් සමහරක් වෙලාවට අපි කියන්නේ අපි කාල වේලාවක් වැඩිපුර ඉන්නකොට භාවනාවක පැයක් කමරක් දෙකක් වගේ ඉන්න අවස්ථාවලදී දැන් ඇත්තම වේදනාවක් නෙමෙයි නමුත් සමහරක් නියම් හිතර බයක් එනවා. දැන් පිටු මගේ එක කකුල හිරවෙන අවස්ථාවකදී වගේ එහෙම නැත්තම් කෙනෙක් වේලාවට හිතෙනවා මේ මෙහෙම ඉන්න හොඳද කියන එක. මොකද ශාරීරික ආබාධයක් ඇති වෙන්න පුළුවන්. ඔව්. එතන තියෙන හේතුඵලයක් නේ. අපි අනවශ්‍ය විදිහට මේ බරක් දුන්නාම එතන ඒකට අදාළ හේතුවක් ඇති වෙන්න පුළුවන්. මේ බලයක් මේ නෙගටිව් පැත්තෙන්. ඉතින් ඒ වගේ වෙලාවකදී කොහොමද අපි ඒක සීමාවක් තියාගන්න ඕනේද නැත්නම් අපිට කැමැති කාලෙක ඉන්න අවශ්‍ය කමක් නැද්ද වගේ අපි කොහොමද සාහනද ඒ වගේ දැනකදී අපි ඒ භාවනා කාලය ගලප
ගන්න. නැහැ ඉතින් එතනදී ඇත්තටම අපි මුලින් හොඳ නැත්නම් අර හට ගන්න වෙලාවෙම අපි ඒකෙන් අයින් වෙන්න හදන එක. නමුත් අපි වේදනාවක් ඇති වෙනකොට අපි ඒක දිහා බලලා ඇත්තක් දර්ශනයක් ඇති කරගෙන අවබෝධයක් ඇති කරගත්තන් පස්සේ තමන්ට මේකේ යම් ප්‍රමාණයකට පාලනය වීමක් එනවා. ඒකේ අපි කුලප් වෙන ගති නැති වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕන සිහියෙන්ම දැන් අපිට තේරෙනව නැවත නැවත මේ වේදනාව උපදිනවා නැති වෙන්නේ නැති බව. නමුත් මුලින් ඒකේ ඇත්ත මතු කරගෙන සිහියෙන් අපිට කකුලේ අමාරුවක් නම් ඉරියව්ව මාරු කරා කියලා වරදක් නැහැ. මේක හොඳ නැත්නම් අපි එක පාර මේක කරනවා. ඉතින් ඒ නිසා සමහර විට මේක අපි හැම බැලිය යුත්තේ අර මෙනෙහි කිරීම ඉරියව්ව මාරු කිරීම නොකරම අර වේදනාව නැති වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ආන් ඒ නිසා හැම කරනවා. නමුත් එහෙම නැති වුණේ නැත්තම් නැවත නැවත දිගටම පවතිනවා නම් අපිට ඒ වෙලාවේ නුවණින් සිහියෙන් සලකාගෙන ඉරියව්ව මාරු කරන බව දැනගෙන හැබැයි සිහියෙන් කරන්නේ නැත්නම් ඉරියව්ව මාරු කිරීමේදී හිත පඩපයින්නවා. ඒ නිසා සිහියෙන් ඒ ඉරියව්ව මාරු කරලා ආපහු පුරුදු කමටහනට ආවා කියලා වරදක් නැහැ.
සොනේ පැහැදිලි කරනවා සන්නේ. කාල වේලාවත් නම් අවසානයේ තව ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමිනාස්.
ආව තමයි.
තස්මි මහත්මී.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස කලින් මහත්මීන් දෙපළක් අහපු ප්‍රශ්නය හා සම්බන්ධ නිසා මේ ගැටලුව ඉදිරිපත් කරන්නම්. අර ගිහි ගේක වාසය කරනකොට කුටුම්භයක් තුළ වාසය කරනකොට ස්වාමීන් වහන්ස අර ඒ පිරිසමනේ හැමදාම නිතරම ඇසුර හිරඳින ස්වාමීන් වහන්ස වැඩිම කාලයක්. එතකොට දැන් අර ශබ්දය හරහා යම් යම් දේවල් එනවනි ස්වාමීන් වහන්සේ අර මහත්මියක් සඳහන් කළ ආකාරයට.
ඔව්.
ඒ විදිහට එතනදී දැන් ගොඩාක් ඉවසන්න කියන එක පුරුදු කරගෙන මම බොහොම ආධුනික කෙනෙක් ස්වාමීන් වහන්සේ ධර්මයේ ජීවිතයට ගලප ගන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් මේ එහෙම සම්බන්ධ කරගන්නකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් හිතනවා මේක දැන් ඇති වෙච්ච දෙයක් පමණයි. මේක කලින් තිබුණෙත් නැහැ. මේක මෙතනින් පස්සෙත් නැහැ. ඔහොම කියලා ඉතින් හිතාගෙන එහෙම ඉන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ සමහර ගැටලු තියෙනවා. ඊළඟ මොහොතකදී එමම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ආකාරයෙන්ම ගැටලු ඇති වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට නිතරම හිතන්න ඕනේ මේක මෙතනින් ඉවරයි. මේක දැන් මේක ඇති වෙලා නැති වෙච්ච දෙයක් මෙහෙමයි කියලා දැන් ගලපලා එතනුත් ස්වාමීන් වහන්සේ ඒත් ඉවසීම තවත් ටිකක් රඳවගෙන ඉන්නවා. මම ඒක උදාහරණයකින් කියන්නද ස්වාමීන් වහන්සේ?
ඔව් කියන්න.
දැන් ස්වාමීන් වහන්සේ දැන් මේක උනා කියන එක නෙමෙයි කියන්නේ. මම මේක මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ඕන නිසා කියන්නේ. යම් අවස්ථාවක දැන් කියනවා කෑම බීම හැම හදද්දී මෙහෙමයි මේ පොල් කිරි දාන්න එපා කොලෙස්ටරෝල් බහුලයි මෙහෙම කියලා. ඊට පස්සේ අපි උත්සාහවත් වෙනවා කෑම යද්දි හරි මිටි කිරි ටික අයින් කරලා දිය කිරි වලින් පමණ කෑම හදන්න. ඊට පස්සේ එහෙම හදාගෙන ඊට පස්සේ කෑම කනකොට ආයෙත් මේ යම් යම් පාර්ශ්ව වලින් කියන්න පුළුවන් මේ අයියෝ ඇයි මේකට කිරි දැම්මේ නැති කියලා. නමුත් අපිට පෙර දේ මතක් කරන්න බෑ. ඊට පස්සේ ඒකටත් සමහර පිරිසලට උත්තර තියෙනවා නෑ මේක මෙහෙම කියන්නේ නෑ මේකට මෙහෙම විය යුතුයි කියන අදහස ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ආයෙත් දවසක ආයෙත් ඒ ආකාරයටම කළත් ආයෙත් ඒක වැරද්දක් විදියට පේනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ශබ්ද හරහා එන ඒ කියන්නේ වචන හරහා එන දේවල් නේ දැන් ඒ වෙලාවෙත් අපි දැන් හුරු කරගන්නවා නෑ නෑ මේක මෙහෙමයි මේක මේ පුද්ගලයාගේ මිනිස්සුගේ තියෙන වැරද්දක් නෙමෙයි මේක වචන ටිකක් එහෙම කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් නමුත් ඊළඟ අවස්ථාවන් වලදී එම ආකාරයේම ටික එනකොට ස්වාමීන් වහන්සේ කොහොමද ගලපගන්නේ?
ඒක
පොදු දෙයක් වෙනවනේ.
නෑ, එකම ආකාරයෙන් කිව්වේ. දැන් මට ඒක අවශ්‍ය. දැන් එකම දේ විවිධ. දැන් අර ඉස්සෙල්ලා කිව්වේ කෙනෙක් කියනවා කිරි දාන්න එපා කියලා. එතකොට ඒකට අනුව කටයුතු කරනවා. එතකොට ඒක එක පැත්තක්. තව කෙනෙක් කියනවා ඒ අරමුණේම කියනවා නෑ එපා කියලා. එතකොට ඒක තවත් එකක්. එතකොට මේ එකම අරමුණේ දෙපැත්තක් ආවේ. එහෙම නැත්නම් ඒකද ඔබතුමී අහන්නේ? එහෙම නැත්නම් අපි කියමුකෝ මේ එකම දේ නැවත 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 කියනවා. දැන් කිරි දාන්න එපා කියන එක නම් ඒක කිව්වා එතනින් ඉවරයි. නමුත් ඉතින් ආපහු ඒක සම්බන්ධෙම නැහැ, මේකට කිරි දාලා තියෙනවා, ඒ මේක චුට්ටක් වැඩිව දැම්මේ නැහැ කිව්වට දාන ඕනි කියලා. හරි, මෙහෙම මෙහෙම ඒ ගැන දහන්න. එහෙම නැත්නම් අර වගේ විවිධ පැති වලින් එක්කෙනෙකුට සරසන්න ගියම තව කෙනෙකුට විරුද්ධයි. එයාට සලගන්න ගියම අනිත් එක හරියන්නේ නැහැ. කෝකද ඒක අවශ්‍ය වුණේ?
නැහැ ස්වාමීන් වහන්සේ, එකම පුද්ගලයෙකු හෝ වේවා කියලා හිතමුකෝ. එතකොට ඒක නෑ, යම් අවස්ථාවකදී කියනවා මේක කරන් දෙපා. ඊට පස්සේ ඒ ආකාරයෙන් එවැනි අවස්ථාව අපි නිවැරදි කරගෙන දුන්නාම ආයෙ කියනවා ඒක මේකට මෙහෙම නැත්නම් මේක මේ ආකාරයෙන් විය යුතුයි. ඔතෙන් සමාන සංස ගැළපීමක් කරනකොට ටිකක් අපහසුයි. ඉතින් ඉවසීම තමයි එතන පුරුදු කරගන්න ඕනේ. නමුත් සංස දැන් යම් දැන් ඒ දේ එහෙම නිවැරදි කරගන්නම වෙහෙනි ස්වාමීන් වහන්සේ.
හරි. ඒකයි. එතකොට මේක තමයි. ඉතින් මේ එතනදී ඇත්තටම අපිට ඒ සාමාන්‍ය අපි අරමුණු වල තරහ එන එක, ආමනාප එන එක, අපි බාහිර දේවල් ගැන සලකලා බලලා අර තරහ ඇති කරගන්න හොඳ නෑ, එහෙම නැත්නම් මේක අපායට යන එකක්, මේක නුසුදුසු දෙයක් කියලා හිතාගෙන අපි තරහ නැති කරන්න යෑමේදී ඔන්න ඔය යම් යම් සීමා පැමිණෙනකොට අපිට ඒ දේවල් කොච්චර කරත් මේවා ඉක්මවා යන්න බැරි අවස්ථාවක් අපි දෙනවා. ඉතින් නමුත් අපිට පුළුවන්කම තිබුණොත් ඒක පුරුදු කරන්න අරමුණේ යථාර්ථය පෙන්නලා. දැන් අපිට කොයි ආකාරයකින් ආවත් අපි ගන්නේ අරමුණේ යථාර්ථය නම්, එතකොට කෙනෙක් ඉස්සරෝම කියනවා කරන්න කියලා. දැන් කරන්න කියීම නිසා අපි ඒකේ එක්කෝ ඒකේ නිසා දැන් මේ අය එකක් කරන්න කියනවා කියලා අපිට තරහක් ඇති වෙනකොට අපි ඒක දිහා බලලා නෑ එහෙනම් කමන්නේ සම්මුතිය අපි සම්මතේ කටයුතු කරන්නත් එපයි. ඉතින් ඒ නිසා අපි ඔන්න ඒක නොකර ඉන්නවා. ආපහු කියනකොට අපිට කියනවා දැන් මේක දැයි කරේ නැත්තේ කියලා. එතකොට දැන් එතනදී අපිට දැන් ගැටීමක් එනවා. දැන් ඉස්සල්ලා බොහොම අමාරුයි මේක නතර කරලා දැන් ආපහු කරන්න කියනවා. දැන් මේ හැම තැනකම අපිට සද්දයේ නානත්වයක් එනවා. ඉස්සරලා ආපු කතාව නෙවෙයි දැන් එන්නේ. දැන් කතාව නෙවෙයි ළඟින්. හැබැයි මේ හැම තැනකම තිබුණේ සද්දයේ නානත්වයක් පමණයි. වචනවල නානත්වයක් පමණයි. හැබැයි මේ වචනවලට අපි ප්‍රතික්‍රියා කරපු ආකාරය වෙනස්. මොකද අතන අපි කොහොම හරි ඒ වචන ටිකට ප්‍රතික්‍රියා කරලා අයින් කරගත්තා. දැන් නමුත් ආපහු එනකොට මෙතන එන්නේ වෙන වචන ටිකක්. නිසා අපිට දක්ෂනේ ඒ එන්නේ මේකම නේද කියන එක. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කෙනෙක් පාම් පිටි වලින් එක එක දේවල් හදනවා. එක එක රස දේවල් තියෙනවා. කේක් තියෙනවා, පාන් තියෙනවා, බනිස් තියෙනවා, බිස්කට් තියෙනවා, විස්කෝතුනෝ මේ නොඑක් දේවල් තියෙනවා. අපිට එක එක දේවල් අපිට බැලුවොත් මේ ඔක්කොම පාන් පිටි ටිකක්නේ. එක එක මේකට කැමති මේකට කැමති කියන්නේ මේකේ නානත්වය නිසා මිසක් මෙතන තියෙන පාන් පිටි ටිකක්. ඒ වගේ අපිට ඒකත්වයකට ආවොත් හැම සද්දයක් පිළිබඳව ඒ ඒකත්වයකට එන්න පුළුවන් වෙන්නේ අර දර්ශනයකින් පමණයි. එහෙම නැති කෙනාට ඉතින් මුලින් ඒ දර්ශනේ පාදගන්නකම් අපිට වෙනවා අර වගේ මේ කොයි දේ ආවත් මෙතන තමන්ට තරහවොත් ඒ තරහ දකින්න ඕන. ඒ තරහාවේ තමන්ගේ අයෝනිසෝමනසිකාරය නිසාද මේ පුද්ගලයන්ගේ නානත්වය නිසා විවිධාකාරයෙන් අරමුණු වෙන්න පුළුවන් බව. නමුත් කොයි අරමුණේ ආවත් කොයි පුද්ගලයාගේ මොන විදියට ආවත් දේශේ ආවොත් ඒක තමන්ගේ අවිද්‍යාව නිසා එන්නේ. ඒක තමන්ට හානියක් නේද? මේ හැම තැනකම මම ඉවසන්න පුරුදු වෙන්න ඕනි කියන එක තමයි මුලින් අපි ඇති කරගන්න ඕනේ. ඉතින් ඒකේ අපි කොහොමාවත් පුහුණු වෙනවා කියන එක වෙනවා. නමුත් හැබැයි අපිට යම් දවසක් එනවා කොයි අරමුණ ආවත් මේකේ කම්පාන වෙන තැනකටත් මනස ගන්න පුළුවන්. ඒ කොහොමද? ඒ ගන්න අපිට මේ සද්ද නානත්වය ගැන අපි තේරුම් අරගෙන කොයි ආකාරයෙන් ආවත් එතන අපිට තියෙන වචන නානත්වයක් පමණයි, සද්ද නානත්වයක් පමණයි, පඤ්ඤප්ති නානත්වයක් පමණයි. ඉස්සල්ලා තිබුණු පැනවීම නෙවෙයි දැන් තියෙන, මම තේරෙයි දන්නේ මේ කියන එක. ඉතින් එහෙම සලකාගෙන මෙතන තියෙන්නේ අර ආකාරයේම දෙයක් නේද? මෙතන නානත්වයේ වචනවල හා සබ්දේ නානත්වයක් පමණයි තිබුණේ. මෙතනත් තරහව නම් ආවේ මට මේ අයෝනිසෝ මනසිකාරය නිසා කියලා සලකාගෙන ඒකේ අපි හිත ඉස්සරෝම සිහිය පිටවාගෙන ඒකට ප්‍රතික්‍රියා කරන එක දක්වන එක නතර කරලා ඊට පස්සේ අපිට ඒකට අදාළ සම්මුතිය කටයුතු කරන්න පුළුවන්. ආ දැන් ඔබට ඕනේ මේ කිරි දාලා නම් ආ හොඳයි. කමන්නේ කිරි දාලා දෙන්න. දැන් ඊට පස්සේ කිරියපාන කිරියපාන ඒක කමන්නේ. දැන් අපි හැම වෙලාවෙම ඇතුළතින් නිවෙනවා ලෝක සම්මුතියේ තින් නානා පුද්ගලයා නානා. ඒකට කියන්නේ අපි කියන්නේ නානත්ත කාය නානත් සංඥා. පුද්ගලයන්ගේ හිත් එක එක ආකාරයෙන් වෙනස් වෙනවා. නමුත් ඒ හැම වෙනස් වෙන සංඥාවල් වලට ඒ අදහස් වලට හැම වෙලාවෙම අපි මෙහි සිහියෙන් කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂ වීම ඇති කරගන්නේ අපිට පළවෙනි කාරණාව තමයි කොයි අරමුණාවත් තමන් තේරුම් ගන්නවා මේ තරහවේ තමන්ගේ අයෝනිසෝ මනසිකාරය නිසා මිසක් අරමුණ නිසා නෙවෙයි. ඒ නිසා අරමුණේ නානත්වයේ මත තරහේ නානත්වයක් වෙනවා. ඒ වෙන්නේ අරමුණ වලට අපි ඇති වෙන අයෝනිසෝ මනසිකාරයත් එක්ක. ඉතින් ඒ නිසා පළවෙනි කාරණාව අපි හිතන්න ඕනේ එහෙම තරහක් වෙනකොට. මොකද හැම වෙලාවෙම අපි අර අපි ඇතුළත තියෙනවා අදහසක්. දැන් ඉස්සරෝම එකක් නිසා කොහොම හරි තරහව නැති කරගත්තා, පාලනය කරගත්තා. හැබැයි ඒක ඇතුළේ තිබ්බා ඒ තරහාවේ හිං කියලා. ඒකයි දෙවෙනි පාර එනකොට අපිට ඉවසන්න බැරි වුණේ. එහෙම නැත්නම් අයිත් තරහාවේ මේ දර්ශනය අපි ගාව තිබ්බේ නැහැ. හැම වෙලාවෙම අපිට හිතුණොත් කොයි ආකාරයෙන් මොන ආකාරයෙන් ආවත් තරහ කියන එක තමා තුළින් නම් ඇති වෙන්නේ. ඒක ඇති වෙන්න අයෝනිසෝ මනසිකාරයෙන් නම් එතකොට කොච්චර නානත්වයක් තිබුණත් මේකේ සැබෑ ධර්මතාවයේ එකයි කියන එක ආවොත් එදාට යාට කොයි ආකාරයෙන් මොන ආකාරයේ ශබ්දාවක් එයාට ಗುಣ කියන ඒවා වෙන්න පුළුවන්, ආදරයෙන් කියන ඒවා වෙන්න පුළුවන්, තරහමනාපයෙන් කියන ඒවා මේ ඔක්කොම යාට එකයි. ඒ ඔක්කොම යාට මේ සෝත විඥාණයේ තැහෙන ශබ්ද ටිකක් පමණයි. ඒ හැම ප්‍රිය මනාප ශබ්ද වේවා අප්‍රිය මනාප ශබ්ද වේවා ඒ හැම ශබ්දයක පොදු ලක්ෂණයකයි. මොකද්ද පොදු ලක්ෂණේ? මේ හැම එකක්ම හටගෙන බිඳෙනවා, හටගත් තැනින් නැති වෙලා යන ඒ ශබ්ද මාත්‍රයක් පමණයි. මෙතන පුද්ගලයෝ සත්‍යෝ නැහැ. ඒ ප්‍රත්‍ය නිසා හටගත් දේ නැති වෙලා යනවා කියන මෙන්න මේ ඒකත්වයට එයා එනවා. ආගේදා ආපු දවසට එයාට කොච්චර ආවත් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඕක තමයි ඇත්තටම අපි අර කොයි දෙයාවත් කම්පා නොවී ඉන්න අවස්ථාව. නමුත් ඒකට ඉස්සරලා ඉතින් ප්‍රාථමික කෙනාට මෙතනින් ගන්න පුහුණු වෙනකම් එයා කොහොම හරි අර කියපු ආදීනව සලකාගෙන අර ආනන්ද මහත්තයා කිව්වා වගේ බෝසත් ගුණේ සලකාගෙන ශාන්තිවාදී තාපසතුමාගේ දුෂ්කර ක්‍රියා මේවා සලකාගෙන ඊට පස්සේ අර අපි කතා කරේ මොකද්ද මේ මම මුලින් කතා කරලා ලස්සන කතාවක් මේ තරහව කියන එක නිවන අහුරන දෙයක්. එතකොට මම මේකට විරුද්ධ අව්‍යාපාදේ ඉවසීම ඇති කරගත්තොත් නිවන් මග විවෘත වෙනවා. දැන් මට ඕනි පුද්ගලයාද නිවනට? නිවන ඕන නම් මට ඕන ආරමුණක ඉවසන්න පුළුවන්. මේක අර ඒකයි මෙතන මමත්වයෙන් ආත්ම දෘෂ්ටියෙන් ගැනීම මතයි මේකේ අපිට උස් පහත්කම් පේන්නේ. එතකොට ඒකට හැම වෙලාවෙම අපිට අර ඒකත් එක්ක බැඳිලා තියෙන චන්දරාගෙත් එකයි මේවා අර විරුද්ධව අපිට කටයුතු වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කොයි ආරමුණත් එකයි. මේ හැම දෙනකම මේ පොදු ධර්මතාවයක් තියෙන්නේ කියන එක ටික ටික හරි පුරුදු කරන්න පුළුවන් නම් එහෙම පුරුදු කරනකම් අතන අරමුණු කරන්න පුළුවන් නම් ඉවසීම කියන ගුණය නිවනට යන මගක් නම් ඒක මේ වෙලාවේ මං ඇති කරගත්තොත් මගේ නිවන් මග විවෘත වෙනවා. ඒක ඇති කරගන්න මොහුමට කල්යාණ මිත්‍රයෙක් වුණා. ඒ නිසා තව තව මේ දේවල් වරෙන් ආවදෙන් ඒ හැන එකටම විරුද්ධව මං කටයුතු කරනවා. මගේ ව්‍යාපාද ගුණේ ශක්තිමත් කරගන්නවා කියන අපි අර දැඩි අදිෂ්ඨානයක් ලොකු වීරියක් ඇති කරගත්තොත් මේ දේවල් අපිට මගහරවා ගන්න පුළුවන්.
සමිනහස දැන් අර අපි ක්‍රියාවෙන් කොච්චර වෙනස්කම් මේ කියන්නේ ක්‍රියාව මොන ආකාරයෙන්ද එතකොට තවත් අර කියන වගේ ඉවසීම ගුණයම වර්ධනය කර ගැනීමමයි නේද සමිනහස එතකොට බාහිර පාර්ශවයේ මොන යම් දේ ආවත් අපිට දැන් කුරුල් සද්දයක් ආවට කිසිම කේන්තියක් වෙන්නේ
නැහැ
නේද? පුරු වෙයි නේද ස්වාමිනාස?
ඔව් ඒක තමයි. අපි හැම වෙලාවෙම අර අපේ පැත්තේ උපාදානීය පැත්ත බලන්න. අපි අර අරමුණ අල්ලගන්න ප්‍රමාණය මත තරහමනාපිය උස් පහත්කම් වෙනවා. ඒ නිසා අපි සමහර විට මේ පුද්ගලයන්ගේ මේ දේවල් අපි අපිට නොදැනුවත්ව අපි අල්ලගෙන ඉන්න වැරදි පැති තියෙනවා. අන්න ඒවත් එක්ක අපිට තරහව අමනාපේනෝ වැඩි. මොකද මේ එන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා අපි ඇතුළතින් ගලපනවා. අන්න ඒ ගලපනකොට අපිට අර අපිට නොහිතපු විදිහේ තරහ අමනාපකම් එන්නේ. නමුත් අපිට අපි මේ ගලපපු නිසයි කියන එක තේරෙන්නේ නැහැ අපිට. ඒ නිසායි දැන් ඒ වචන ටිකම වෙනත් කෙනෙක් කිව්වට ඒක ප්‍රශ්නයක් නැහැ යාට. හැබැයි මේ වචන ටික සමහර පුද්ගලයෝ කියපු ගමන් අපිට එනවා. ඒ මේ එකම වචන ටික පුද්ගල නානත්වය මත උනේ අපි ඇතුළතින් කරපු ආරෝපණයක් තිබුණා. මේ වචන කියන්නේ මෙන්න මේ අදහසින් වෙයි කියලා අපි අද සමායයට ඇතුළතින් ගලපනවා. ඒකත් එක්ක තමයි මේ ආන්න ඒවා අපි නැති කරගන්න හැම වෙලාවෙම නිදහන පැත්ත හොයන්න ඕනේ. මොකද්ද මේකට හේතුව? එකම ශබ්ද ටික නම් මේ දෙන්නේ කියනකොට ඇයි මේ නානත්වයක් උනේ? එහෙනම් මෙතන මන්තර තියෙන උපාදානේ අරමුණ ගන්න ආකාරයේ වෙනසක් තිබුණාද? මේ පුද්ගලයා කියනකොට ඒ අරමුණ ගත්තේ එක ආකාරයකින්, මේ පුද්ගලයා කියනකොට ගත්තේ මෙන්න මේ ආකාරයෙන් කියලා අපි තුල අර ඇති කරගත්තු ආශ්‍රව ටිකක් ඇතුළත තියෙනවා. ඒක මතු කරගෙන ඒක නැති කරොත් කොයි කෙනා කිව්වත් එයාට එකම වචන ටික.
එහෙමයි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පිං තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
සන සල්හර ඒ ඒ ඒ ඒ වගේ වෙලාවකදී ස්වාමීන් වහන්සේ අපිට මේ කරන්න පුළුවන් නේ සන. දැන් ගත් කලාවට ඔය එන්නේ පුද්ගල භාගයක් ආරෝපණය වුණොත් නේ.
ඔව්
නෑ ඒක පොල් ගහකින් අත්තක් කරන්න නැහැ කියලා අපි පොල් ගහට එකලා තරහ යන්නේ නෑ අපිට.
නෑ
ඒ පුද්ගල භාවයේ නැති වෙන ස්වාමීන් වහන්සේ පුද්ගලයා පංච උපාදාන ස්කන්ධයක් ලෙස දැක්කොත් එතකොට එයාගේ ශරීරය සහ එයාගේ වේදනා සංඥා විශේෂම චේතනා එක නැති වෙලා යන එයාටවත් පාලනයක් නැති ක්‍රියාවලියක් නේ මෙතන තියෙන්නේ. ඉතින් ඒකට මම මොකටද කලබල වෙන්නේ කියන එක ඇත්තම එහෙම ඒ පුද්ගලයා පංච උපාදාන ස්කන්ධයක ක්‍රියාවලියක් හැටියට දැක්කොත් ඇත්තම ස්වාමීන් වහන්සේ අපි තරහ නැති වෙලා
යනවා. ඊට පස්සේ
ඒක අපිට ආරෝපණය කරන්නත් පුළුවන් මමත් ඉතින් ඇත්තම පංච උපාදාන ස්කන්ධයක් නේ කියලා.
එතකොට
ඒක මම හිතන්නේ මන්න මට ගොඩක් වෙලාට උපකාර වෙන දෙයක්. ඒක එහෙම වරදක් නැහැ නේ සන්නස. එහෙම
තව නෑ නෑ ඒක කරමු අපි. ඒක තමයි කළ යුත්තේ. නමුත් වැඩේ අර ඒක මතුවෙන තාක්කල් මෙයාට මේක හිතුවා කියලා වැඩක් නෑ. පංච පාදාන ස්කන්ධය කියන වචන ටික විතරයි නම් කෙනෙකුට තවම තියෙන්නේ. එතකොට එයාට ඒක මෙනෙහි කරාට ලේසිව නැති වෙන්නේ නෑ. ඉතින් හැබැයි ඇත්තටම අපි මේ භාවනාව ඉදිරියට යනකොට ඔතෙන්ට නියන්නේ පංච පාදානස්කන්ධයක් කියන තැන සිහි කරගත් තුමා නැති වෙනවා. නමුත් ආධුනික කෙනාට මේක තවම ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා යාට පුද්ගල භාවයත් එක්ක එන්නේ. එයා අර විදිහට ඉස්සරෝම ඕලාරික තරහ නැති කරගන්න අර උපායන් කරලා ඒ විදිහට බලලා බලලා කවදා හරි මෙතෙන්ට ආවේටි මෙතෙන්ට ආපු ගමන් ඒ අවබෝධය ඇති වෙච්ච ගමන් ඉතින් මම මේ තරහ ගන්න මේ රූපස්කන්ධයත් එක්කද වේදනාස්කන්ධයත් එක්කද කියන එක තමන්ටම ලැජ්ජා හිතෙන. ඉතින් ඇත්තටම මේ පුද්ගල භාවයත් එක්ක ඉන්නේ රූපමාවක් තියෙන දැන් බෝට්ටුවක් ඇවිල්ලා පිටිපස්සෙන් තමන්ගේ එකේ වදිනවා. වදිනකොටම ඒකේ පුද්ගලයක් හිටියොත් අපිට තරහක් එනවා. හැබැයි හිස් බෝට්ටුවක් නම් වැදුනේ ප්‍රශ්නයක් නෑ විතර්ක ටිකක්. ඉතින් මේ පුද්ගල භාවය ගැට ගැහිල්ලත් එක්ක තමයි මේ හැම එකක්ම අපි තුර ගලාගෙන ඉන්නේ. ඉතින් මේකට ක්‍රමානුකූලව අපිට ඒක නැති කරගෙන නැති කරගෙන එන්න වෙන උපාය මාර්ගයක් තමයි තියෙන්නේ.
සාදු 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 සාදු. අද මම හිතන්නේ ඉතාමත්ම වටිනා ධර්මදේශනාවක් විශේෂයෙන්ම කාලානුරූපවත් එක්කලා. හොඳයි එහෙනම් අපි ඒ කාලෙත් අවසානයේ තුලානි මහත්මීට වෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. බොහොම පිං ස්වාමීන් වහන්සේට. මං හිතන්නේ අද අපිට ඉතාම වටිනා මේ ධර්ම කරුණු රාශියක්. ඇත්තටම මේ අදිවාසනා පහතබ්බා කියන මාතෘකාව යටතේ අපේ ජීවිතවලට බොහොම සම්බන්ධ කරුණු රාශියක් ඒ ජීවිත අත්දැකීම් එක්කම ස්වාමීන් වහන්සේ අපිට අද විස්තර කරලා දුන්නා. ඒ වගේම අද මේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න වලිනුත් අපිට තේරෙනවා මේක කොච්චර අපේ ජීවිතවලට සම්බන්ධද කියන එකත්. ඉතින් ස්වාමීන් හසේ මේ කරගන්නා ලද උතුම් ධර්ම දානමේ කුසලයක්, ඒ වගේම අපිත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුම කුසල් අපි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ඉක්මන් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත්, ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත්, මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා කියලා අපි සියලු දෙනාම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස. තෙරුවත් සරණයි. බොහොම පිං.
තෙරුවන් සරණයි. හොඳයි, එමනම් අපි මෙතෙක් වෙලා පැවති ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව මේ තුලින් අපිට ආත්තුණු ධර්ම දානමය කුසලයක්. මේ වෙලාවේ අපි දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරනවා. ඊට ප්‍රථමව මේ ධර්ම දේශනාව සාකච්ඡාව කරන අතර වාරයේ තුර දැන හෝ නොදැන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් පළමුවද දෙවනුවද තෙවනුවද සමාව භජනය කරන ගමන් දෙවියන් ඥාතීන් ඇතුළු අප හැම දෙනාටමත් මේ වෙනුවෙන් උදව් උපකාර කරන අතීත දින සියලු දෙනාටමත් මේ උතුම් කුසල බලයේ ධර්ම පඬුර මේ ධර්ම දානමේ කුසලය තව තවත් ධර්ම ඥානයේ දියුණු කරගන්න, ඒ වගේම තමන් තුළ ඇතිවන ආශ්‍රව කෙලෙස් නැති කරගන්න මේ දහම් පඬුර උපකාර වේවා. ඉන්ද්‍රිය බල බොජ්ජන ධර්මයන් දියුණු කරගන්න, පාරමී ගුණ පුරා ගන්න අවශ්‍ය උපකාරක ධර්මයන් ආයුෂ නිරෝගී භාවය, කායික මානසික සනසිල්ල උදා වේවා, සත්පුරුෂයෝ මුණ ගැහේවා. හැම දිනාටම ඉතායික් මනින් මේ උතුම් කුසල බලයෙන් උතුම් නිවනින් සැනසීමට මේ කුසල් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි හැම දිනාට.